මෙතන
දැන් මෙතන ඉන්න පිරිස් මේ ළඟදි කරපු දේශනා ටික අහලා දෙන්නේ නැත්තම් මරේම නැති වෙන තේරෙන එක නෑ සමාන වෙලාවට කියනවා උත්සාහ කරමු පින්දින හැම එකක්ම තේරුම් ගන්න තථාගතයන් වහන්සේගේ දහම තේන්නේ තේරුම් ගන්න තමන්ට කොච්චර තේරුණාද කියන එක මත තමයි අවබෝධයට කොච්චර කරුණ යනවද කියන එක සඳහවතේ. ඒක නිසා ඔබ සියලු දෙනාම දැඩි ලෙස උත්සාහ කරන්න ඕනේ මේක තේරුම් ගන්න. මෙතෙන්දී කවදාකවත් එහෙයිය බවට පත් වෙන්න එපා. මොකද ඔබ එහෙයියෙක් වුණොත් එංගසනේ එකන එක ඔබගේ කාලේ අපරාධයක්. ඔබට පිනක් සිද්ධ වෙයි තථාගත දහම අහගෙන ඉති අර ගෙම් බට උනේ. ගෙම් බට දිව්‍ය ලෝක යන chance එකක් ආයි මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. හඬට සවන් දීගෙන ඉඳලා තථාගතයන් වහන්සේගේ දෙයට වඩා පොඩ්ඩක් උසස් නිසා ඔබ මොකද මගේ කටහඬට සවන් දීගෙන හිටියේ කියලා දිව්‍ය ලෝක යන්න බෑ. නමුත් මේ දහම ඇහෙන නිසා සමහර වෙලාවට ඔය දිව්‍ය ලෝකෙට හරි ආගන්න පුළුවන් මේ. නමුත් මේ දේ ඒක නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒක නිසා හැම කෙනාම උත්සාහ කරන්න ඕනේ සිංහදනේ මේක තමන්ගේ හිතත් එක්ක තර්ක කර කර අවබෝධ කරගන්න මේක තමයි සිංහදනේ සංසාරය ඔබට අවබෝධ කරන්න තියෙන අන්තිම එක මේක අවබෝධ කළා කියන්නේ ඊට පස්සේ ආය අවබෝධ කරන් දෙයක් නැහැ දැන් ඔය එක එක දේවල් අවබෝධ කරගත්තානේ මෙතන පොඩි කාලේ ඉඳලා මොන්ඩිසෝරි ඉඳලාම ආවිල්ලා ඒ අවුරුද්දේ ඒ දේවල් අවබෝධ කරගෙන ඇවිදින්න අන්තිමට ආචාර්ය මහාචාර්යවරු වෙච්ච අය ඇති මෙතන. එහෙම ඒ තත්ත්වෙටපත් වෙලා, ඒ කියන්නේ විවිධාකාර දේ අවබෝධ කරගත්තා. ජීවත් වෙන ගමනේදී තවත් තවත් දේවල් අවබෝධ කරගත්තා. දැන් ඔබට තියෙන්නේ පින්විතනේ අන්තිම එක අවබෝධ කරගන්න. මේක අවබෝධ කළොත් ආය අවබෝධ කරන්න දෙයක් නැහැ. මේක අවබෝධ කළේ නැත්තම් පින්විතනේ ඔය අවබෝධ කරගත්ත ටික ආය මුලින් ඉඳලා අවබෝධ කරගන්න වෙනවා. ඔබ ඒලවකලේ මේ අද්දේ විතරයි. අද්දේ කීයක් ඔබ ඒලව කළාද? අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක්. එතකොට පින්විතර ඔබ ගිය අද්දේත් ඒලව කළා නම් දැන් මේ අද්දේ ඒලව කරනකොට ඉගෙන ගන්න ඕනුන් නැද්ද? අවබෝධ කරගන්න ඕනුන් නැද්ද අලුතෙන්? ඕනේ. ඒකයි පින්විතර මේකේ තියෙන ගැටලුව. නමුත් ඔබ අවබෝධ කළා නම් අවබෝධ කළ යුතු අන්තිම එක පින්විතර මේ අවබෝධයෙන් පස්සේ ආය ඔබට අවබෝධ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල ඉවරයි. ඒක නිසා පින්විතනේ ඔබ පුළුවන් තරම් උත්සාහ කළාට කමන්නේ මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කරොත් කළාම තමයි. එතන මෙතන අවබෝධයට ගන්න තියෙන කාරණාව පින්විතනේ තනිකරම ඔබ ගැන. අවබෝධයට ගන්න තියෙන තනිකරම ඔබ ගැන. සියලු අන්‍ය පුද්ගලයන්ගෙන් වෙන් වෙච්ච ඔබ ගැන කතා කරන්න තියෙනවා. ඔබ කවුද කියන එක. දැන් මෙච්චර කාලයක් ඒ කියන්නේ ඔබ මේ අනන්ත සංසාරෙටම ඉගෙන ගත්තේ නැති එක මොකක්ද? අවබෝධ කළේ නැති කා ගැන? ඔබ ගැන. අවබෝධ කළේ යුනිවර්ස් එක ගැන. නේ? කලින් මේ ලෝකෙ මොනවද වෙන්නේ? ඕක තමයි අවබෝධ කළේ. මතක කරන්න පින්ද පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දේ එකකවත් මං ගැන ඉගෙන ගත්තද කියලා? නෑ. ඔක්කොම ඉගෙන ගත්තේ ලෝකෙ ගැන. ලෝකයන් ඉගෙන ගත්තා කියලා කවදාකවත් ගොඩ යන්න බෑ සින්නේ. ගොඩ යන්න පුළුවන් එකම එක දේ තමයි තමන් ගැන ඉගෙන ගන්න එක. තමන් කවුද කියලා බලා ගන්න එක. ඒක නිසා පින්විතනේ අනිත් එක තමයි හරියම ලේසි තමන් කවුද කියලා බලා ගන්න. ඒකට හේතුව තමයි පින්විතනේ ඔය තමන්ගේ අද්දකීම තමන් ගාව තියෙනවනේ. එහෙනම් කරන්න තියෙන එකම එක දේ තමයි මේ කියන දේවල් හොඳට තමන්ගේ අද්දකීම් වලට දදා ගලපලා බලන එක. එහෙනම් ඔබ මෙතන ඇවිදilla වැවුල වැවුල බණ අහන්න එපා. අර ගරුත්වය වැඩි වුණහම වැවුලන්නේ. එහෙමයි ආමඳුරෝනේ. එහෙම එකක් මෙතන නැහැ. ධර්මයට නිගා කරන්න එපා. ධර්ම දේශකයන්ට නිගා කරන්න එපා. ඒ ප්‍රමාණය නිගා කරන්නේ නැහැ කියන ප්‍රමාණය ගරුත්වයේ තියාගෙන බණ අහන්න. එතනින් එහාට ගරුත්වයේ තියාගෙන බනහන් අහනවා කියලා කියන්නේ ඔබ මෝඩ වෙනවා කියන එකේ. එහෙම නේද? එහෙමයි ස්වාමීනි, එහෙමයි. ඉතින් ඔබ බණ ඇහුවට වඩා හොඳයි ගෙදරටද හිටියා. මං කියන දේ ඔබට වැටහෙනව නේද? මොකද මේකෙන් තථාගත දහම තියෙන අවබෝධ කරගන්න. මෙන්න මේ කරුණ නොතේරිච්ච නිසා තමයි සංගදෙනි තථාගත දහමත් මේ මිනිසුන්ට වැඩක් ගන්න බැරි වෙලා තියෙන්නේ. පිරිසක් තථාගත දහම ගැන මොකද්ද කියලා දන්නේ නැහැ. තව පිරිසක් තථාගත දහම ඇසුරු කරනවා එහි යෝගී. ඔය කියන ඕන එකක් ඔහේ පිළිගන්නවා. ඒක නිසා ඒකයි මම ඔබට තියෙන සමහර වෙලාවට වැරදිව අහන්නේ ඔබෙන්. ඒ වටත් ඔලුව වෙනුවොත් මම කියන්නේ ඔය දෙකටම ඔලුව වන්නවා නම් බූරුවෙක් තමයි කියලා. මනුස්සයෙක් කියන විදිහක් නැහැ. නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කිව්වම ඒකටත් ඔලුව වන්නවනේ. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා කිව්වම ඒකටත් ඔලුව වන්නවනේ. ඒක මොකෙන්ද? බූරුවෙක්. ඔය බූරුවෙක් ගාවට ගිහිලා කියලා බලන්න. බූරු. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. උ. යන්නේ කට උලා කපුවා මාර කකා උ ඔලුව වන්නවා. අනිත්‍යයි සුඛයි අත්තයි කිව්වොත් මොකද කරන්නේ? හේතු ඕකම තමයි කරන්නේ. මොකද උට ඉතහ තේරෙන්නේ නැහැ දෙයක්. ඒ කියන එකට ඌ ප්‍රතිචාර දක්වන බල්ලට කියලා බලන්න මොකක් කිව්වත් නපුට වනයි. ඒක නිසා පින්වදින ඔය සත්තුන්ට මේ බණ කියලා වැඩක් නැහැ. ඒ වගේම පින්වදින සත්වයාට නැති බුද්ධිය, සත්වයාට තියෙන බුද්ධියවත් අනුමසරමේ නැත්තම් ඉතින් මේ බණ අහලා වැඩක් නැහැ. ඒක නිසා මම ඔබට කියන්නේ පින්වදින ධර්ම ගරුත්වයට පත් වෙන්න, ඒ කියන්නේ මේවට නිගහ කරන්න සිතත්වයට පත් වෙන්න. හැබැයි පිළිගන්න එපා පින්වදින කිසි දෙයක්. තමන් මේවා කිව්වහම මේවට බැනුම් අහන්න වෙනවා අපිට. එහෙම කියලා හරිනවද මේ සම්ප්‍රදාය ක්‍රමය? ඔහොම පුටු වල තියාගෙන තව ගරුත් කරන්නත් එපාද? දහම් ගරුත්තේ තියාගන්න වෙනද? නමුත් මේ කියන ඒවා පිළිගන්න ලෑස්ති වෙන්න එපා. ඔබට ගැළපෙන්නේ නැත්නම් කොහොම කළාවත් පිළිගන්න එපා. ගැළපෙන දවසක් එයි, ඒ ගැළපෙන දවසට පිළිගන්න. ගැළපෙන්නේ නැත්නම් පිළිගන්න එපා කොහොම කළාවත්. යලපෙන් නැතු ඔබ පිළිගත්තයි කියලා කියන්නේ පින්වදනි. එදෙනින් එහාට ඔබට අයි දෙයක් ඉතුරු වෙලා නැහැ කරන්න. අවබෝධ වෙලත් නැහැ, ඉතුරු වෙලත් නැහැ. අද ලෝක සත්‍යයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින්වදනි ලෝක සත්‍ය මේ ධර්ම දන්නවා. ඒක නිසා ලෝක සත්‍යයට නිවන් දකින්න බෑ. ධර්ම දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයා නිවන් දකින්න ලේසියි. මොකද එයා දහම දන්නේ නැති නිසා පින්වතුනි එයාට තේරුනේ නැත්තම් තේරුනේ නැහැ කියලා එයා දන්නවා. නමුත් දහම දන්නේ කෙනාට එහෙම නෙමෙයි ප්‍රශ්නේ. දහම දන්න කෙනා පද වලින් දහම දන්නවා. පද ටිකෙන් දහම දන්න නිසා මොකද වෙන්නේ පින්වතුනි? එයාට හිතන එයා මට තේරුණා මට තේරුණා. පරිදි සමුප්පාදය කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? පරිදි සමුද අවිජ්ජා පත්‍ය සංඛාර ඒක නේද කියන්නේ? මම දන්නවා කියන්නකෝ බලන්න. එහෙම හැංගීමක් එනවා පින්වදෙනි. මම දන්නවා කියන්නකෝ බලන්න. පටිච්ච සමුප්පාදයේ තේරිච්ච කෙනෙක් කොහෙද හොයාගන්නේ ඉන්නේ ඔබට? ඔබ යාළු අතර. දවස් 7ක් චෙක් කරලා බලන්න පටිච්ච සමුප්පාදේ තේරෙනවද කියලා බලගත්තා. දවස් 7න් පස්සේ මක් වෙනවද? එක්ක පැවිදෙන්නොත් නැත්තම් පින්නම් පන්නනවා. අනේ අර තමයි පටිච්ච සමුප්පාදේ තේරුනේ. ඔය අනික කාටවත් පටිච්ච සමුප්පාදේ තේරිලා නැහැ. ඒකයි ස්වභාවය වෙන්නේ. නමුත් වැලේලා තියෙන පරිසම්පදේ නොදන්න කෙනෙකුත් නැහැ බෞද්ධ රටේ. මොකද හේතුව වෙන්නේ පොඩි කාලේ ඉඳලා මොනවා මොනවා හරි ක්‍රමවේද හරහා ඉගෙනගෙන තියෙනවා වෙන්නේ ඔය කියන වචන ටික. වචන ටික ඉගෙනගෙන තියෙන නිසා අවිජ්ජාපත්‍ය සංඛාර වෙනවා. දැන් මම ඔබට කිව්වොත් එහෙම වෙන්නේ. හොඳ උදාහරණයක් මම ඔබට කියන්න. දැන් අපි ජාතියක් ගැන කතා කළානේ. දැන් මම ඔබෙන් අහනවා ජාතිය කාගේද? අහපුවම ඔබට ඔබ දෙන උත්තරේ මොකක්ද? ඔය අහපු ප්‍රශ්නේ වැරදි. ඉතින් එතනින් යන්න මං ඉවරයි. ගුරුවරයෙක් විදිහට මං ෆේල්. ඇයි? ගානක් දීලා තියෙනවා ඒ ගානේ උත්තරේ පින්විතේ ඔබ හොයාගෙන කොහෙන් හරි අහලා එතන මංගවෙන් ඇහුවාම ගාන හැදුවද මොකද්ද උත්තරේ? හැදුව මේකයි උත්තරේ කියලා කියනවා. දෙතෙන් ඉහර මන් දෙන්න මං එතන ආ එහෙනම් මං ගාන කියලා දෙන්නම් කියලා. පුළුවන්ද ගාන කියලා දෙන්න? බෑ ඔබ උත්තරේ දන්නවා. කොහොමද දන්නේ ඔබ? මේ જાතිය කාගේද? අහපු ප්‍රශ්නේ වැරදි. එහෙනම් ඔබ කියනවා. ඔය තේරිලාද කියන්නේ? මට 100ට ලක්ෂයක් විශ්වාසයි තේරිලා නෙමෙයි කියන්නේ. එහෙනම් මම ඔබට තේරුම් කරන්න හදන දේ තේරිලා නෙමෙයි ඔය කියන්නේ. නමුත් මම ඔබට උත්තරේ කියනවා. කොහොමද උත්තරේ දන්නේ? තථාගතයන් වහන්සේගෙන් අහගෙන. ඒ ත්‍රිපිටක ධර්මයේ ඒක තියෙනවා. අපි ත්‍රිපිටක ධර්මයේ තියෙන කාරණු කතා කරද්දී අපි ඕක ගැන කතා කරනවා. ඒ කතා කළාට පස්සේ ජාතිය කාගේද? අහපු ප්‍රශ්නේ වැරදි. මම අහන මේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න. වෙනදනි මෙතන කවුරු හරි ඉන්නවද? ඔබගේ කකුල හරි අතපය හරි මොකක් හරි රිදෙනකොට මේක මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන එකක් මිසක් මට රිදෙනවා කියලා එකක් ගන්න බෑ කියලා හිතන. ඒක මේ වචනෙන් කියන නෙමෙයි. නැත්තම් මට රිදෙනවා වෙන්න බෑනේ නේද මේ ස්පර්ශ? එහෙම නෙමෙයි. ඒක මත පිහිටලා ඉන්නේ. එහෙම කවුරු හරි ඉන්නවද? මේක මට රිදෙනවා නෙමෙයි මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේක එන්නේ කියලා. දැන් අපිට පේනවා කවුරු දතුස්සන් නැහැ මේකට. නමුත් අර මං අර ප්‍රශ්නේ අහුවා නම් තාම මං අහුවනේ. ඒකට දෙන උත්තරේ මොකක්ද? අහපු ප්‍රශ්නේ වැරදි. ඒ කියන්නේ වෙනදනේ ඔබ ওই ප්‍රශ්න ඔක්කොටම උත්තර දන්නවා. ඒක තමයි ලොකුම අභාග්‍ය සම්පන්න ස්වභාවය. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර දන්න නිසා වෙනදනේ ඔබ ඒවට උත්තර හොයන්න සූදානම් නැහැ. ඒක නිසා හැමෝම ගොඩාක් පිරිස හිතාගෙන ඉන්නවා වෙනදනේ එයාට පරිසම්පාදයේ තේරුණා කියලා. මට හොඳටම විශ්වාසයි වෙනදනේ ඔය කියන කාටවත් පරිසම්පාදයේ තේරිලා නැහැ. මේ පරිත්‍යසමුප්පාදයේ තේරුණා නම් පිංගුතනි කවර කවදාක්වත් තව කෙනෙකුට හිඟි හිංසා කරන්නේ නැහැ, බයින් නැහැ, දොස් කියන්නේ නැහැ. මේ පරිත්‍යසමුප්පාදයේ කියලා කියන්නේ පිංගුතනි කෙලින්ම නිවනට බැඳපු ඉනිමග. මම හිර වෙලා ඉන්නේ පිංගුතනි මට ඔබට මේක කියා ගන්න විදිහක් නැත. කියන්නේ කොහොමද කියන එක ගැන මට තාම ඇවිල්ලා නැහැ පිංගුතනි. ඔබට දියා හාමුදුරන් වහන්සේලාටත් මේක කියන්නේ කොහොමද කියන එක ගැන හැඟීමක් මට තාම ඇවිදilla නෑ. මොකද හේතුව පිංගුතුනේ මේ මේක ගැන මට හිතෙන ස්වභාවයක් තියෙනවා පිංගුතුනේ. මේ හිතෙන ස්වභාවය ඔබගේ ඇතුලේ අඳින්න ලේසි නෑ. වචන වලින් බෑ එක කරන්න. يعني මට යමක් අවබෝධ වුණා නම් පිංගුතුනේ ඒ අවබෝධ වෙච්ච දේ මම වචන වලට පෙරලා ඔබට කියනවා. ඒ දොලින් මම බලාපොරොත්තු වෙන්නේ පිංගුතුනේ ඒ වචන අරගෙන ඉවරලා ඔබට අර මා තුළ තියෙන අවබෝධයම ලැබෙයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සිංහදෙනි මාතුල තියෙන අවබෝධය ඔබට පෙන්වන්න වචන නැහැ. ඒ අවබෝධයක් නෙවෙයි. කොහොමද අවබෝධය පෙන්වන්නේ? එතන ඒක අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා හිතාගෙන මම එක එක දේවල් ඔබට කියනවා පිංගුතුනි. මේ දේවල් තුලින් ඔබ යම් දවසක මේක තේරුම් ගත්තොත් අන්න එදාට පිංගුතුනි ඔය කියන සත්‍යෙට එයි. පරිච්ඡසමුප්පාදේ කියන එක තේරිච්ච අය ඉන්නවා පින්විතනි, අවබෝධ වෙච්ච අය ඉන්නවා. අවබෝධ වෙච්ච අය ඉන්නේ බොහෝම අඩුවෙන් පින්විතනි. නමුත් ඔය න්‍යායක් විදිහට ඔක තේරෙන පිරිස ඉන්නවා. ඒ න්‍යායක් විදිහට තේරෙනකොට පින්විතනි ඒක කියලා දෙන්නත් පුළුවන් තව කෙනෙකුට. දැන් ඔබට කවුරු හරි ගැහුවොත් එහෙම ඔබේ පරිච්ඡසමුප්පාදේ මට පොඩ්ඩක් එදා තේරුන්නේ නැහැ, ඔයාලට තේරුම් කරලා දෙන්න බැරිද කියලා. ඔබට පුළුවන් තේරුම් කරන්න. නමුත් ඔබට ඒක තේරුම් කළාට පින්විතනි ඔබට හැඟෙනවද? ඔබ ඒක තේරුම් කරද්දි මේ ඔබ තේරුම් කරනවා නෙමෙයි කියලා. අන්න ඒකයි මේකෙන් ගන්න තියෙන දේ. පටිච්චසමුප්පාදයේ තියෙන අවුට්කම් එක ඕක. අහංකාර මමින්කාර මානසයිට පහර ගහන්න පුළුවන් තැනක් ඔය පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. එනම් පරිණසමුප්පාදයේ හරහා යනවා නම් පරිණසමුප්පාදයේ තේරුම් ගත්තා නම් පින්විතනේ ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා. අවබෝධයටපත් වුණා නම් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා පින්විතනේ. මේ ලෝකයේ ඇත්ත ස්වභාවය ඇති විදිහට දකින්න. ඒක නාට පුළුවන්කම ලැබෙනවා පින්වදින මමෙක් නෑ කියලා දකින්න. දැන් ඔබ හිතලා බලන්න පින්වදින ඔය ටික මම කොහොමද ඔබට කියලා දෙන්නේ? මේක නිසා අපි විවිධ උත්සාහයන් දරමු. මම ඔබට කියන්නේ මේක ඔබට තේරුණා කියන තැන ඉන්න එපා. වචන පත දන්න නිසා තේරුණා කියන තැන ඉන්න එපා. ගොඩ පිරිසක් එහෙම. ඉතින් සමහරට ගුරුවරුන්ට ඔක තේරිලා ඇති. අවබෝධ වෙලා ඇති. තේරිලා අවබෝධ වෙලා ඉන්නවා නම් පින්වතුනි බොහෝම නිවිච්ච ශාන්ත දාන්ත ස්වභාවයක ඇති. අවබෝධ වෙලා හැම තියෙනවා නะ. අවබෝධ වෙලා හැම නැත්තම් පින්වතුනි ඔහෙ. ඉතින් අනිත් අයට හිංගීම් සා කරමින් අනිත් අයට අනිත් අයව පල්ලේ හදවමින් තමන් ඉහළ දාගනිමින් මොකද හේතුව පින්වතුනි ඔබ නිකමන හිතලා බලන්න මම නැත්තම් මට වඩා උසස් අය ඉන්නවද? මට වඩා පල්ලෙහායි ඉන්නවද? නෑ. එහෙනම් හේතුවනේ මම කියන ස්වභාවය තමන්ගෙන් අතුරුදහන් වෙනවා නම් පින්වතුනි එතනින් එහාට තමන්ව කම්පයා කරගන්න කෙනෙක් නෑ ලෝකේ. ඒ තමන් නැත්තම් කාත් එක්කද කම්පයා කරගන්නේ? දේනන් දැන් තව කෙනෙකුට හිංගිහිංසා කරන්න, තව කෙනෙකුට නින්දා අපහාස කරන්න, තමන් ඉහළ දාගන්න, අනිත් අය පල්ලෙ හදාගන්න, අනිත් අය වැරදි මේ මමයි හරි, නැත්නම් අපි හරි අනිත් අය වැරදි, එහෙම කියන මානසික මට්ටමකට එන්න ඉඩක් නැහැ පින්නට. මේක අවබෝධ වුණා නම්, හැබැයි මේක තේරුණා නම් ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්, ඒ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්. ඉතින් සමහරවිට පින්නදුනේ ගුරුවරුන්ට මේක තේරිලා ඇති. ලංකාදීපේ හෝ ලෝකේ කොහේ හරි දැනග උගන්වනවානේ පරිසම්පාදයේ කියලා බෞද්ධයෝ අතර තියෙන එකක් නේ. තමයි ගුරුවරුන්ට අවබෝධ වෙලා ඇති පින්නදුනේ අපි ඒ ගැන ක්වෙස්චන් කරන්නේ නැතුව ඉන්නෝනේ. නමුත් ගොඩ පිළිසකට මේක තේරෙන්නේ නැහැ. එයයි වචන පත දන්නවා සින්න. එක එක ආකාරයේ පරිසම්පාදයේ තියෙන ඒ ක්‍රම වේද ඔක්කොම දන්නවා ඒගොල්ලෝ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඔබ ආශ්‍රය කළා තියනද ඔය මං කියන જાති එක්කෙනෙක්ව? එහෙනම් එයාගේ ස්වභාවයෙන් එයා මම කියලා කතා කරනවා පින්වතුනි. නමුත් එයාගේ ස්වභාවයෙන් මම කියන හැඟීමක් එයාට එන්නේ නැහැ. 100%ක්ම නෙමෙයි. 100%ක්ම ආව දරි හඳුන්වන්න හන්සෙන්නේ. 100%ක්ම නෑ තාම එතනට යන ගමන් ඉන්නේ. නමුත් 90%ක් ගමුකෝ. 90%ක් විතර. එතන ඒ කෙනාට මම කියලා හැඟීමක් නෑ. නමුත් එයා මම කියලා කතා කරනවා. නමුත් මම කියලා හැඟීමක් නෑ එයාට. එතන මේ එහා පැත්තේ ඉන්න සත්වය කියන්නේ තව පුද්ගලයෙක්ගේ සත්වයක කියන හැඟීමක් එයාට නෑ. මේ පරිසම්පාද ක්‍රියාදාමයක් විතරයි තියෙන්නේ කියන එක තුල එයා ඉන්නවා නම් පින්විතනේ එයාගේ අතින් අනිත් සත්වයන්ට වෙන්න තියෙන හිංගිහිං සම වෙන්නේ නෑ නේද එකක්ක. අනුසන හේතුනේ එයාට අනාගත බයවත් නැහැ නේද? දැන් ඊළඟ මොහොතක එයා ජීවත් වෙන්න තියෙනවා කියලා බයක් එනවද එයාට? මොකද හොඳේ දැන් තමන් නැත්තම් මේ උදා වෙලා වැය වෙලා ගියාට පස්සේ මේක ඒක එතන ඉවරයි නං ආයෙ උදා වෙලා වැය වෙලා යනවා නං. ඒ කියන්නේ තමන්ට කියලා අනන්‍යතාවයක් නැත්තම් දැන් මේ කියනේවත් ඔබට තේරෙන එකක් නැහැ. නමුත් අපි කියමු මේ වචන තියෙනවනේ වචන කොහොම හරි කියමු අද දවස ගත කරගන්න. කවදක්වත් නැතුව පින්වදින මම ධර්මාසනේ ඉඳගත්තාට පස්සේ අද මාව හිර වෙලා ඉන්නේ මොකක් කියාගන්නේ දෙයක් නැද්ද? මොකද හේතුව ඊයේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිදලා මාත් එක්ක කතා කළා. දැන් ඒව තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මම මේ පාරක් කපා ගන්න ඔබට අවශ්‍ය බණ ටිකක් කියන්න. මොකද උන්වහන්සේලා අහලා ආවිල්ලා අපිට පැය දෙකක් විස්තර කළා දුන්නා. මම හිතන්නේ මේ පැය දෙකෙන් 1%ක් 2%ක් තේරෙන්නේ නැති කියලා. අර ප්‍රශ්නයක් නැහැ මෙතන. ඔබ මේක කවදාකවත් ඔබ මෙතනින් පසුබට වෙන්න එපා. තට්ටු කරන්නාට දොර ඇරෙයි. ඒකයි දෙන්නේ. සමහරවිට මම මේ කියන එක පින්විතුනි අහංකාර මමින්කාර මානනුසය නැති කරන ස්වභාවයක් ගැනත් වෙන්නේ නැති කියන්නේ. ඒ කියන්නේ එහෙනම් තව ගොඩක් උඩට තියෙන එකක් ගැන වෙන්නේ නැති කියන්නේ. නමුත් මේක දිගටම තට්ටු කර කර ඉන්නකොට අනිවාර්යෙන්ම මක් වෙන්න ඕනේ. දොර ඇරෙන්නම ඕනේ. ඔබ දොර වහගන්න කොච්චර තට්ටු කළාද? අනන්ත සංසාරේකුත් අවුරුදු 40ක් 50ක් තට්ටු කළා දොර වහගන්න. දොර වහලා තට්ටු කළා දොර හිර කළා. දැන් ওই දොර අරින්න හදන්නේ ඔබ. දැන් දොර අරින්න ලේසි වෙන්න එකක් නැහැ තේමෙද? නමුත් අපි කොහොම හරි දොර අරගමු. ඉතින් මම මුලින්ම ඔබට කියන්නේ මේකනේ පුදුම වාසනාවන්තයි ඔබ සියලු දෙනා. මොකද ඔබට හිතෙනවා පින්විතනේ මම මේකෙන් කොහොම හරි ගොඩ යන්න ඕනේ කියලා. ඒකමයි අවශ්‍යතාවය තේමෙද? ඔය තියෙන වීරය නැති කරගන්න එපා. මම ඔබට කියවන්නේ මේ බස් එකට නැගලා අල්ලගෙන ඉන්න. ඔබ බස් එකේ කොතනද ඉන්නේ කියන එක අදාළ නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් පින්විතේ බස් එක හොඳට ඉඳගෙන. තව එකෙක් ඉන්නවා බස් එකේ සීට් එකේ හොඳට නිදාගෙන. තව කෙනෙක් ෆුඩ් බෝඩ් එකේ යන්තම් එල්ලීලා. රෝදයක් අස්සේ හරි කමන්නේ නැහැ පින්විතනේ. ඔබ බස් එකේ නම් ඉන්නේ කැරකි කැරකි හරි කොහෙ යනවද? අනිවාර්යෙන්ම ඔබ කොළඹට යනවා. බස් එකේ කොළඹට යනවා අනිවාර්යෙන්. කොළඹට යන වෙලාවේ ඔබත් කොළඹට යනවා පින්විතනේ. සමහර වෙලාවට ගොඩාක් අපහසුතාව දැනෙන්න පුළුවන් මේක. සමහර වෙලාවට ඔබට අවබෝධ වෙන්නේ නැති මට්ටම් එන්න පුළුවන්. ඒ ආව කියලා මාත්‍රයක්වත් පසුබට වෙන්න යන්න එපා. මොකද ඔබට මේ ස්වාමින් වහන්සේලා ඉන්න ඕනේ තරම් පින්විතනේ මෙහි. ඔබට නිවාඩු පාඩුවේ ඇවිදින්න ඉවරලා උන්වහන්සේලා මුණ ගැහිලා ඔබට නොතේරිච්ච දහම් කාරණා අහගන්න පුළුවන්. ඒ අවස්ථාව මිස් කරගන්න එපා. ඒ වගේම ඔබට බුදුගුණ සජ්ජානාවට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථා හදලා දීලා තියෙනවා. ඒ අවස්ථාව මිස් කරගන්න එපා. මොකද පින්විතනේ සමහර වෙලාවට දහම තේරෙන්නේ නැති තාම පින මෝරල නැති නිසා වෙන්න පුළුවන්. යම් ප්‍රමාණයකට තේරුණා එතනින් එහාට දහම තේරෙන්නේ නැහැ. මොකද ඒ මට්ටමකට විතරයි තාම පින තියෙන්නේ. ඒ ටික එතනින් එහාට පින මෝරල නැහැ. එහෙමනම් කරන්න තියෙන්නේ පින්විතනේ තව ඒ සිම්පැත්තත් බර කරගන්න. ඒකයි මේ හැම අතීම ඔබට නිවනට අවශ්‍ය වෙන කාරණා ටික විතරක් මෙහෙ ලෑස්ති කරලා තියෙන්නේ. හතර වර්ගයේ ඥාතිංගෙන් කරදර ඇති වෙන නිසා තමයි පින්විතනේ දොළොස් පිරිකරක් හරි දෙන්නේ. නැත්නම් ඒකටවත් කාලේ නාස්ති කරන්නේ නැහැ අපි මෙහි. නව සතර වර්ගයේ ඥාතිත් එක්ක මේක කරගන්න අමාරු වෙනවා. නැත්නම් ඒ අයගේ නායකණු දිනු වලට පැටලෙන්නේ කියොත් එහෙම. ඒක නිසා ඒ නායකණු දිනු නිදහස් වෙන්න තමයි අපි මේ වැඩ පිළිවෙල කරන්නේ. බුදුමැදුරක් හදලා ඒ කටයුතු කරන්න කියලා කිව්වේ අනන්ත අප්‍රමාණ සංසාරේ ඉඳලා එන ගමනේ ත්‍රිවිධ රත්නයේ හිංගිහිංසා කළා, නින්දා පහස කළා, ඒ තියෙන ආර්ය උපවාදයන්ට ගලව ගන්න පුළුවන් ලොකම ක්‍රමයක. ඔය බුද්ධ ඥානයන්ට කොච්චර නිග්‍රහ කරන්නේ නැද්ද කියලා හිතලා බලන්න සංසාරේ. හිතලා බලන්න මේ එදා මගධ රාජ්‍යයේ ඉන්න සතාගතයන් වහන්සේ මගධ කන්දෙන් බැහැගෙන ඉනකොට මිනිස්සු කියන්න ගත්තේ අන්න භූමිපාලු වෙන උඹලගේ මිනිසුන් අහඟ ගනින්න ළමයින් අහඟ ගනින්න කියලා. සතාගතයන් වහන්සේට භූමිපාලුවා කිව්වොත් එතකොට අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියන්න ඕනේ කටින්. මොකද්ද කිව්වේ? භූමිපාලුවා. කෑනුන් අනාථ කරන එක අයනවා. මෙහෙම ගියොත් එහෙම පරපුරක් තියාගන්න වෙන්නේ නැහැ. මිනිස්සු මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් ඔක්කොම දාලා මිනිස්සු යනවා. මහා පුදුම හෙනගෙඩියක් මේ ලෝකෙට උදා කරන්නේ. මේක මහා ශාපයක්. ඔය මිනිස්සයා ආදිවාසීන් පින්විතනේ තමයි කතා කරන්නේ නැත්තේ. අපි ඔබ සීල දෙනවා. පස්සේ ගිහලා සමාව ගත්තත් එන්න පුළුවන්. නමුත් අපි ඔබ සීල දෙනවා ඔහොම තමයි කතා කරන්නේ නැත්තේ. ලෝකෙට පහළුණේ එක බුදුරජාණන් වහන්සේ නමක් විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා පින්විතනේ ලක්ෂ ගණන් ලෝකෙ පහළ වුණා. ওই ලක්ෂ ගණන් පහළ වෙන හැම අවස්ථාවකම පින්විතනේ අපිත් හිටියා මොකම මොකව හරි වෙලා. සුද්ධ ජීවියෙක් හරි වෙලා ඉන්න ඇති. එහෙනම් ඒගමනේ පින්විතනේ අපිට මනුස්ස වෙස්යක් එහෙම දෙමුණා නා. මනුස්සෙක් විතර එහෙම ජීවත් වුණා නම් දෙවි කෙනෙක් බ්‍රාහ්මණයෙක් විතර ජීවත් වුණා නම් මිත්‍යා දෘෂ්ටිකවනි ඉන්නේ නැත්තේ අනිවාර්යෙන්ම. ඒ එහෙමනම් කටයුතු කරගත්තේ පින්විතින් සතාගතයන් වහන්සේගේ ඒ නාමස්ත්‍රයා නාමයට අපි දොස් කියන්නේ නැති අනිවාර්යෙන්ම. උන්වහන්සේගේ ඒ තිබිච්ච ඒ මහා ගුණයන් දක ගන්න නැතුව පින්විතින් උන්වහන්සේගේ ගුණයට අපහස කරන්න ඇති. අද ඒවා පින්විතින් සමාහත හිර වෙලා බැඳිලා රැඳිලා තියෙනවා ඇති මෙතනින් එහාට යාගන්න බැරුව. ඒක නිසා තමයි සිංහසනේ උන්වහන්සේගේ ගුණේ නිරන්තරයෙන් සජ්ජායනා කරමින් මගේ යතින් මෙහෙම දේවල් වෙලා ඇති. නමුත් අද මං කටහැරියොත් කියන්නේ බුදු ගුණයම තමයි. අද මට ඔබ වහන්සේගේ ගුණයක් හැරෙන්න වෙන කිසි දෙයක් පේන්නේ නැහැ කියන තැන ඉඳගෙන ඒ බුදු ගුණ සජ්ජානාවට සම්බන්ධ වෙනකොට සිංහසනේ අන්නේ කියන අවශ්‍යතාවේ සම්පූර්ණ වෙයි. ඒක නිසා ඔබට පුළුවන් පුළුවන් වෙලාවට හැදෙලා ඒවට සම්බන්ධ වෙන නිකන් නෙමෙයි යෝක මන් කියලා තියෙන්නේ. යමක් දකින්න නිසායි කියලා තියෙන්නේ. අවුත් සෙන්සුරාදේ බලාදේ දවස් දෙකම ඔබ මෙහෙ එනවා. අමතර දවසක් හොයාගන්න නෑ. ඒක මම දන්නවා. මොකද පවුල් පන්සල් වෙච්ච තිරිස. නමුත් අවස්ථාවක් උදා කරගන්න. අපේ ස්වාමින් වහන්සේලාට කියලා තියෙන්නේ. මේක කලේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඔබ වහන්සේලාට. ඔබ වහන්සේලාට නිවන සාක්ෂාත් කරගන්නයි මේක කරලා තියෙන්නේ. එතකොට ස්වාමින් වහන්සේලායි අනිගාරිකත්වයේ සියලු දෙනා එකතු වෙලා ඒක බොහොම හොනින් කරගෙන යනවා. නමුත් ඔබටත් අවස්ථාවක් දුන්නේ සිංහදෙනි. මොකද සමහර වෙලාවට මූලික ටික ඔක්කොම තේරෙයි සිංහදෙනි. නමුත් එතනින් එහාට යනකොට ටිකක් අමාරු වෙන්න පුළුවන් මේක තේරුම් ගන්න. සිංහදෙනි මේකේ ලොකු දෙයක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ සිංහදෙනි මේක මේක අවබෝධයට යන කොටසේ. දැන් මෙතන ඇතුලේ විවිධාකාර දේවල් ඉගෙන ගත්තා. දැන් ඉංජිනේර්ස්ලා ඇති මෙතන. නිකන් හිතලා බලන්න. ඔබ ඉගෙනගත්ත දේවල් එක බැලුවාම මේ බුදුදහමේ තියෙන හොම සරල දෙයක්. ඔබ කොච්චර දේවල් ඉගෙන ගත්තද? දොස්තර කෙනෙක් ගත්තොත් එයා කොච්චර දේවල් ඉගෙනගෙන තියෙන්නේ. කවුන්සලින් කෙනෙක් ගත්තා ආදි වශයෙන් ඔය මේ ඔබ විවිධාකාර තරහතිනම් දරාගෙන ඉන්න පිරිසනේ. ඔබ මහා විශාල දේවල් ඉගෙනගෙන තියෙනවා මේක. රොකට් එකේ එන්ජින් එකක් ගෙන දුන්නොත් කැලේ කැලේ වලට ගලවලා අපෝ හයි කරන්න පුළුවන් අය මෙතන ඇති සමහර විට. ඔච්චර අමාරු කාරණාවක් නෙමෙයි පිටු දෙන්න නිවන සම්බන්ධව තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිටු දෙන්න මේක අවබෝධයට යන්න ඕනේ. මේක අවබෝධයට ගියාට පස්සේ පින්වදිනු මේක තුළ ඔබ පිහිටලා ඉන්නවා. ඒක මහා පුදුම ශාන්ත ප්‍රණීත ස්වභාවයක්. නිකම්ම හිතන බාන පින්වදිනු ඔබ මේ ඊළඟ මොහොත ගැන බයින් නෙමෙයි දින්නේ කියලා. මොකද මම ඉන්නව නම් පින්වදිනේ. ඉතින් මම හිටියා මම ඉඳීවි. එහෙනම් මට ඉන්න දේවල් මම සකස් කරගන්න ඕනද නැද්ද? මම ඉන්නව නම් මට ඉන්න දේවල් සකස් කරගන්න ඕනේ නැද්ද? මට පවතින්න එපා ඉස්සරහා. එහෙනම් මට පවතින්න ඕන දේවල් මම සකස් කරගන්න ඕනේ නැද්ද? එහෙනම් හැමතිස්සෙම සිංහදනේ මේ මෙතන අද මෙතන ජීවත් වුණාට සිංහදනේ අපි හැම මොහොතක්ම ඉදිරිය ගැන හිතේද ජීවත් වෙන්නේ? අපිට කියලා තියෙන අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ කටයුතු කරලා අනාගතේ ලස්සන කරගන්න කියලා. ඕක තමයි ඔය කරන්නේ. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ කටයුතු කරමින් අනාගතේ මක් කරගන්නවද? ලස්සන කරගන්නවා. ඔය කටයුත්තේ තමයි පිටින් මේ දෙල එන්නේ. දැන් ඔබ හිතලා බලන්න දවසක් එනවා පින්වතුනි ඔබට මම කියලා කෙනෙක් නැති බව වැටහෙන. යම් ක්‍රියාදාමයක් නැති බව නෙමෙයි පින්වතුනි. මම කියලා කෙනෙක් නැති බව මම ඔබට ඒ කාලෙම කිව්වනේ. මම කියලා කෙනෙක් නෑ. සමහරු කියන කතාව එහෙම කොහොමද? මම කියලා කෙනෙක් නෑ කියන්නත් බෑ, ඉන්නවා කියන්නත් බෑ. නෑ ඒ පින්වතුනි ඒ ජීවයක් සමග කටයුතු කරන කෙනෙක් නෑ කියන්නත් බෑ, ඉන්නවා කියන්නත් බෑ කියන කතර ඔය කතාව තියෙන්නේ. මම කියලා කෙනෙක් නෑ. ඒකයි ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ නෙමෙයි, මම කියලා කෙනෙක් නෑ. මම කියලා කෙනෙක් නැත්නම් අතීතයක් කියලා හේකුත් නෑ. අතීතයක් නැත්නම් පින්වදින අනාගතයක් කියලා හේකුත් නෑ. කාටද? කාටද? මට. මම නැත්නම් මට අතීතේකුත් නෑ, මට අනාගතේකුත් නෑ. ඔන්න ඕක තමයි ඔබ කවදා හරි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මොකුත් උනේ නැද්ද අතීතේ? උනා. දැන් වෙන්නේ නැද්ද මොකුත්? වෙනවා. අනාගතේට වෙන්නේ නැද්ද මොකුත්? වෙනවා. නමුත් මේ කතා කරන්නේ මෙතන මම කියලා කෙනෙක් නැත්තම් ඒකෙ මෙතන සිද්ධියක් නෑ කියලා නෙමෙයි. සිද්ධියක් තියෙනවා. ඒක මම නෙමෙයි. මම කියලා කෙනෙක් නෙමෙයි නං ඒක තියෙන්නේ. ඒක කරන්නේ. එහෙනම් අතීතේකුත් නෑ. අනාගතේකුත් නෑ. මම කියලා විද්‍යාමානයි. ඉතින් ඕක තමයි මම මේ තේරුම් කරන්න හැම යනවා නෙමෙයි මේක. ඕක තමයි පිටින්ද ඔබට දවසකට අවබෝධ වෙන්න තියෙන්නේ. දැන් ඔබ හිතලා බලන්න පිටින්ද නේද? දැන් මම මේක කියන්නේ හේතුව තමයි ඒක ඔබට තේරෙන්නේ නිවන කියන්නේ මොනතරම් ශාන්ත ප්‍රණීත දෙයක්ද කියලා. දැන් මේ මම කියන කෙනා ඉන්න කම්පින්වදනේ මානසිකව මහ පුදුමාකාර පීඩාවක් තියෙනවා. මට ගහනවා. මට බයිනවා. මට පේනවා. එදිර ඔක්කොම පින්වදනේ මේ මම කියන එක වටේ හැදිච්ච එකක් මේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ මට හොඳ මං හොඳයි කියලා හිතාගෙන ඉන්න මට්ටමින් ආස්වාදයේ සැපයි සාරයි කියලා හිතන් ඉන්න මට්ටමින් මට ඒවා පේන්න දැනෙන්න ගන්නකොට පින්වදනේ මං ඒවට ඇලෙනවා. මම ඇලෙනවා. ඒ මම ඉන්නවා. ඒක නිසා මං ඇලෙනවා ඒවට. මං ඒවට ඇලුනට පස්සේ පින්වදනේ ඒවා මගේ අතීතයට යනවා. එතකොට මට ඒව ලබා ගන්න බැරුව මං අකමැති දේවල් වෙනකොට මං ඒවත් එක ගැටෙනවා. එතන ඒවත් අරගෙන අතීතයට යනවා. ඒ ඔක්කොම අරගෙන අතීතයට ගිහිල්ලා පින්විතනේ ඊට පස්සේ මම මොකද කරන්නේ? මට දැන් අත්දැකීම් තියෙනවා. මට අතීතේ මෙහෙම වුණා. ඒකෙන් ආපු වේදනාව හරිම ක්‍රූරයි. හරිම දුක් වේදනාවක් ආවේ. ඒක නිසා මම මේ වගේ දේවල් ආයේ නොවෙන්න වග බලා ගන්න ඕනේ. දැන් මගේ අනාගතේට මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්න බෑ මට. එහෙම හිතෙන්න පටන් ගන්නවා. එතන ආය අතීතයේ මෙහෙම එකක් මට වුණා. මේ මෙහෙම මේක හරි පුදුම ආස්වාදයි. ඒක නිසා පින්විතනේ මේ ආස්වාදේ නැවත ලබා ගැනීම උදෙසා මම කටයුතු කරන්න ඕන කියලා තව එකක් එනවා අනිත් පැත්තෙන්. එහෙනම් දැන් බලන්න පින්විතනේ මේ වර්තමානයේදී හේතුන්ගෙන් හැදෙන වෙලාවේදී මම එක්ක ව්‍යුත්පන්න කරගත්තට පස්සේ අතීතයේත් එතකොට හැමතැනම මම එක්ක ඉඳලා තියෙනවා. එතන මේ හැමතැනම මම කියනලා පිංගුතුනි ඒකෙන් ගත්ත අත්දැකීම් තුළින් අනාගතයේ මම නිර්මාණය කිරීම උදෙසා ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඕකට තමයි පිංගුතුනි අභිසංකාර කියලා කියන්නේ. ඔය අභිසංකාර කරන වැඩපිළිවෙල නතර වෙන්නේ නැහැ කවදාකවත්. මොකද හැමතිස්සෙම ඉන්නේ බයෙන් පිංගුතුනි. මොකද හේතුව අතීතයේ යම් කරුණක් අරමුණු වෙච්ච ගමන් හිතට බයක් ශෝකයක් එන්න පටන් ගන්නවා. හිතර මහ පීඩාකාරී තත්ත්වයක් එන්න පටන් ගන්නවා. ඒ පීඩාකාරී තත්ත්වෙ මිදීම උදෙසා අභිසංකාර කරනවා. ඒ අභිසංකාරයෙන් අනාගතේ ගොඩනගෙනවා. එන අනාගතයක් තියෙන කිසිම කෙනෙකුට පින්වදින්න පුළුවන් සතටින් එන්න. දැන් ඔබම හිතලා බලන්න ඔබ මේ මෙච්චර සෙවුම් මට්ටමේ නෙමෙයි. ඔබ අනාගතයක් උදෙසා වැඩ පිළිවෙලක් කරනවා. අපි හිතමු. දැන් සමහර වෙලාවල කියන හාඳුරුනේ මම නාස්තයිදි වෙන්න තමයි මේ හිතාගෙන ඉන්නේ. නමුත් දුව ඉන්නවනේ ඉතින් දුව දීගේ දුන්නට පස්සේ දීගේ දෙන්න මොකද්ද මහත්තයෝ කරන්න ඕනේ? හඳුනන ලොකු දෑවැද්දක් එක්ක දීගේ දෙන්න එපා ඉතින්. දැන් ඒ කියන්නේ පිටුදිනේ ඔබට අනාගතයේ ගොඩනැගීම පිළිබඳ අවශ්‍යතාවයක් පැන්න කියලා තියෙන්නේ. අපි හිතමු ඔබ ගාව තියෙන ලක්ෂයක් ඔබට කෝටියක් හොයන්න ඕනේ දෑවැද්දට දෙන්න. දැන් දුව කියලා අරමුණු වෙනකොට මොකද දෙන්න ඔබට? පීඩාවක් නේද? ඒ කියන්නේ සංගතිර ඔබගේ අනාගතයේ ජී වෙනකොට ඔබට පීඩාවක් එන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිත ඇතුලේ. මම මේ යමක් පැහැදිලි කරන්න හදනව නෙමෙයි මම මේ ඔබට පෙන්වන්න හදන්නේ අරිහත් ඵලය කියන්නේ මොන තරම් සුවදායි දෙයක්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ අනාගතයේ සිහි වෙනවා අනාගතයේ කියනකොට පින්විතින් දැන් මේ ඊළඟ මොහොතත් අනාගතේ ඒක අපි පැත්තකට දාමුකෝ ඔබගේ යම් අනාගතයක් සිහි වෙනකොට පින්විතින් ඔබ පීඩාකාරී තත්ත්වෙට වැටෙන්නේ නැද්ද මොකද හේතුව පින්විතින් අර අතීතයේ ඔබට ආස්වාදයි සපයි සාරයි කියලා තිබිච්ච දේවල් උදා කරගන්න ලොකු උත්සාහයක් කරනවා මොකද අතීතයේ ඔබට තියෙන පින්විතින් නැති වෙලා ගිය දේවල් එකක් අතරු නැහැ නේද ඔක්කොම වකුණා නැති වෙලා ගියා. ඔය හැමතැනම නැති වුණේ මොකද්ද? හැමතැනම නැති වුණේ පිංගුතුනි ඔබ ආසම කරපු දේ. දැන් පරිසම්පාදේ පොඩි කැලලක් අරන් බලමු එතකොට තේරෙයි. තේරෙයි කියලා හිතාගෙන අපි කතා කරගෙන යනවා. කවන්න නැහැ මෙතන තේරෙනකන් කතා කරමු. දැන් ඉස්සරහට මම උත්සාහ කරනවා පිංගුතුනි න්‍යාය ධර්මයේ පරිසම්පාදයේ දෙකම එකපාර ඔබට පෙන්වන්න. ඒක සමහර වෙලාවට බෝඩ් එකේ ඇඳලා වගේ පෙන්වන්නේ නැත්තම් ලේසි නෑ. ඇත්තටම දෙකම එකයි. පරිසම්පාදයේ අපි කතා කරන්නේ න්‍යාය ධර්මයේ දෙකම එකයි. අපි කතා කරන්නේ ස්කන්ධ මූලික කළා. පරිසම්පාදයේ හේතුඵල මූලික කළා තියෙන්නේ. නමුත් දෙකම එකයි. ඒක ඉස්සරහට මම ඔබට ඔප්පු කරලා පෙන්වන්නම්. ඒකට අර මූලික කාරණා ටික ඔබ දැනගත්තා නම් ඉතින් ලේසි කරගන්න. එතකොට වින්දසනි අනාගතයේ පිළිබඳ යම් කිසි බියක් ජනිත වෙනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයාට කවදාවත් සැනසෙල්ලේ ඉන්න බෑ වින්දසනි. එතන මේ හැමදේම උනේ කොහොමද? තමන් කැමැතිම දේ තමයි සිංහදෙන හැමදෙස්සෙම තමන්ට වැවෙලා ගියේ. දැන් පරිසමෝපාද චක්‍රය ගත්තහම ඔබ නිගමනට බලන්න අපි ගිය සතියේ කතා කළා. ඔබ අහලා තියෙනවනේ සිංහදෙන සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක් එනවා. මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා තුන එනකොට මිනිසුන්ගේ හිතේ පිංගුදලි මේ දුක් වේදනාව තමයි ප්‍රශ්නේ කියලා. හොඳට දැන් ඔබ ගැන මෙතන අරිහතුන් වහන්සේ නමක් විදිහට කවුරුත් ඉන්නෙපා. බුදුන්ගේ දහම අහගෙන ව්‍යාග්‍රහම පොරෝගත නරියෙක් වෙන්න එපා. නැත්තම් සිංහහම පොරෝගත නරියා වෙන්න එපා. හේතුව මොකද? දැන් මේ හදන්නේ නරියව සිංහෙක් කරන්න. නරියව සිංහෙක් කරන්න හදන්නේ යන ගමනේදී පින්වතුනි ඔබ ඕල්රෙඩීම සිංහහම පොරෝගෙන්නම් ඉන්නේ. දැන් අපිට පේන්නේ මොකද්ද? සිංහයෙක්. ඉතින් සිංහයව සිංහයෙක් කරන්න ඕනේ නැහැ. ඒක නිසා පැත්තකින් තියලා නරි ටික සිංහයෙක් කරනවා. අන්තිමට ඔබගේ හැම ගැලුණාට පස්සේ අන්තිමට ඔබ නරි එක්ක ඉඳී ඉදුරු වෙනවා. අනිත් අය සිංහය වෙලා. ඒක නිසා ඔබට කරන් තියෙන හොඳම දේ තමයි මම ඔබෙන් අහන ප්‍රශ්න වලට ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. බුදුහාමුදුරුවෝ කියපුවද කියන්න එපා. මං කියේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. ප්‍රශ්න ඇහුවට පස්සේ මටවත් නොතේරෙන මට්ටමින් ඔබ උත්තරේ දෙනවා. ඉතින් ඔබට මෙතන ඉඳගන්න කියලා මට උත්තර ඉඳගන්න වෙන්නේ ඊට පස්සේ. ඇයි? ඔබ දෙන්නේ කාගේ උත්තරේද? බුදුන්ගේ උත්තරේ. බුදුන්ගේ උත්තරේ මටවත් තේරෙන්නේ නැහැ. ඒක නිසා සිංහදෙන ඔබ කරන්න ඕනේ කෙලින්ම ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න. මං ඇහුවොත් එහෙම මෙතන ඉන්න තරුණ ළමයින්ගෙන් තරුණ දරුවන්ගෙන් ඇහුවොත් එහෙම කෙල්ල කොහමද මෙලෝ වැඩන්නේ හාමුදුරනේ එහෙම කියන්න එපා. ඇත්තටම මෙලෝ වැඩන්නේ නැත්තම් කියන්න. දැන් මං ඇහුවම දැන් කොහොමද කාන්තාව සම්බන්ධව හිතෙන්නේ? හපෝ ඉති වැඩන්නේ නැහන්නේ අක්තිය දරාදි ගූබෙටි කරන්නේ. එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? ආ මං හිතනවා ෂා මාරසිංහෙන්නේ. එහෙනම් ඉතින් මෙතනින් එහාට මෙයාට මේ ටික කියන්න ඕනේ නැහැ. මෙයාට මෙතනින් එහාට ටික කියන්න ඕනේ. එතන මම මේ හොෝගාලා පොරවනවා සිංහව කාටද? තරි නරියෙකුට. එයි සිංහව ගර්ජනා කරනවා වගේ නෙවෙයිලා ප්‍රශ්නේ හොවට පස්සේ මක් වෙනවද? අර ගර්ජනාව කරනවා. ඒක නිසා මම ඔබට කියන්නේ පිළිදෙන ඔබට තේරෙන ටික කතා කරන්න. දැන් උද ස්වාමීන් වහන්සේලා අමාදසන හාමුදුරුව ජීව හාමුදුරුව ඇතුළු ස්වාමීන් වහන්සේලා කතා වෙනවලු මේ අපේ දායක පිරිසට පුදුම තේරිල්ලක් තේරෙන්නේ. මේ අපේ දායක පිරිසට ඉන්නකම් අපිට නම් මේක තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි රොබෝට් කෙනෙක් හදලා ඔය මැද්දෙන් තියලා ගුරු හාමුදුරුව අහද්දි තේරුණාද කියනකොට අපි මෙහෙ බටන් එකක් යමු තේරුනේ නැහැ කියලා. මොකද අනිත් හැමෝටම තේරෙනවා අපිට විතරයි මේක තේරෙන්නේ නැත්තේ කියලා. එහෙනම් උන්වහන්සේට පහදලා දුන්න ඔය දායක ඇත්ත තේරෙනවා කියලා කියන්නේ මොකද්ද ඔය කියලා? තථාගතයන් වහන්සේගේ වචන ඔබ දන්නෝ සිංහතනේ. ඉතින් මම කියන්නේ මේකයි. අපි ඔය ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් මානෙට. මම ඔබට කියපෙන්නේ මිනිස් වහන ප්‍රශ්න වලට මම උත්තර දුන්නේ මොඩකමද ඉස්සර. මට කොච්චර මානයක් තියෙනවද කියලා හිතන බලන්න. ඕනේ ප්‍රශ්නයක් අහන්න ඕනේ එකට මම උත්තර දෙනවා කියලා. අද මම කියන්නේ මගෙන් ප්‍රශ්න අහන්න එපා. එයි මට උත්තර දෙන්න බෑ ඒවට. අපේ බුදුහාමුදුරුවෝ කී දෙනෙක්ගෙන් විවරණ ගත්තද කියලා මගෙන් කවුරුහරි මේ ළඟදී අහුවා. මම ගොම් මගෙන් අහන්න එපා මට ඔකට උත්තර දෙන්න විදිහක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැන වචනයක්වත් අහන්න එපා මගෙන්. එයි මේ විදිහට කට්ටියක් කියනවා 24යි කියලා කට්ටියක් කියනවා 27යි කියලා. දැන් සූවිසි විවරණය කියලා එහෙම අහලා දෙනවනේ ඔය. ඔහොම ඔහොම ඉත එක එකයි කියනවා. දැන් මං කොහොමද පින්වදනේ තර්කානුකූලව කියන්නේ කී දෙනෙක්ගෙන් ගත්තද කියලා? දැන් සමහර උත්තම පිළිස් තව වෙනම අර්ථකථන දෙනවා. මේ මෙහෙමයි ඕක උනේ ඕක ඔහොම නෙමෙයි උනේ කියලා. එක්කම මම ඔක්කොම විශ්වර කරන්න ඕනේ. එහෙම නැත්තම් මක් කරන්න ඕනේ නැද්ද? කට පියාගෙන ඉන්න ඕනේ. දැන් මට මං කියන්නේ ඒකම නේද? බුදුහාමුදුර ගැන කිසිකම් මයින් අහන්න එපා. මගෙන් කිසිම දෙයක් අහන්න එපා. ඔබට හිතන් තියෙන්නේ මාව නොදගින තරමට හොඳයි කියලා. මොකද මං එහෙමයි ඔබ ගැන හිතන් ඉන්නේ. මොන විදිහද ඔය ලේසි නෑ ඔය එකකට උත්තර දෙන්න. ඒක නිසා මම ඔබට කියන්නේ මේකනේ හැමතිස්සෙම අපිට තේරෙන සරණිය යන්න. අපි ওই මාන්නක්කාරකමට ගියොත් වෙන්නේ හේතුනේ අපිට වල කපා ගන්නවා අපි. ඒක නිසා ඔබ ඕනේ තැනක කියන්න බෙදෙන්නේ මට තේරෙන්නේ නැහැ. හොඳ කියවනක් තියෙනවා. හැමතිස්සෙම සිංහදෙනේ ඉගෙන ගන්න බලාගෙන ඉන්න. හැමතිස්සෙම අවබෝධ කරගන්න බලාගෙන ඉන්න. ඒ කියන්නේ හැමතිස්සෙම කොළපාටින් ඉන්න. හැමතිස්සෙම කොළපාටින් හිටියොත් කොළපාටෙගේ මේ ගෙඩියක් ගැන කියන්නේ. හැමතිස්සෙම කොළපාටින් හිටියොත් ඊළඟ පියවර පින්වතනි ඒක ඉදෙන එක. හැබැයි ඔබ ඉදිලා හිටියොත් ඊළඟ පියවර කුණු වෙන එක. වැටුණාද කියසද? අද සමාජෙ ඉන්න ගොඩාක් පිරිස ඉදිලා ඉන්නේ සිංහදෙන ඒක නිසා දැන් ඒගොල්ලන්ට තියෙන්නේ මක් වෙන්න විතරද? කුණු වෙන්න විතරයි. මේක ජීවිතේටත් වටිනවා සිංහදෙන නිවනටත් වටිනවා මේ කියප එක. හොඳට ඔළුවේ තියාගෙන ඉන්න. හැම තිස්සෙම ග්‍රීන් ව ඉන්න. කොළපාටින් ඉන්න. ඒ කියන්නේ ඉදෙන්න බලාගෙන ඉන්නේ. ඕනේ වෙලාවක ඉදෙන්න බලාගෙන ඉන්නේ. හිතාගෙන ඉන්න එපා ඉදුණා කියලා. ඉදුණා හිතුනොත් එහෙම දැන් මොකද වෙන්නේ ඊළඟට? කුණු වෙන්න තමයි දැන් ඊළඟට තියෙන්නේ. ඒක නිසා ඔබ ඕනේ තැනක කියන්න. ඔබ ඕනනම් කියන්න. අපි ගුරුහාඳුනායි කට්ටිය අපිට තේරෙන්නේ නැහැ. එහෙම කියන්න බය නැද්ද? මං කියන්න ඕනද? මං මහා ප්‍රඥෙක් නෙමෙයි. මහා ප්‍රඥ සාරිපුත්‍රයන් වහන්සේගේ වැලි කැටයකට සමාන වෙන තරම් ප්‍රඥාවක් මට නැහැ. හැබැයි නිවන පූර්ණේ කරගන්න අවශ්‍ය ප්‍රඥාව තියෙනවා. ඇතිද මදිද? හ? ඒකයි. අවිධර්මයේ අල්ලන්නත් මන් නම් බයයි. ඇයි? ඒව හරි ගැඹුරුයි. ඒ ගැඹුරු දේවල් තේරුම් ගන්න කාලේ දැම්මට පස්සේ අර මාන්නක්කාරකමට පින්විතනි ඔබගේ දරුවට එච්චර ඉගෙන ගන්න බැරි බව දැන දැනත් ඔබ මොකද කරන්නේ? දරුවව දානවා රජේ නැත්තම් කොහේ හරි තියෙන සුපිරිම පාසලට. එතන ඒකේ ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190ක් ගත්ත ළමයි ටික. නමුත් ඔබ කොහොම හරි සල්ලි ටිකක් දීලා මොනව හරි කරලා අපි හිතමු කම්මේ දෙකේ මාන්නක්කාරකමට ඒ ඉස්කෝලේ ළමයව දාගන්නවා. අර ළමයාගේ ජීවිතේ අපායක් වෙනවද නැද්ද? ඒ ළමයාට එතන පවතින නම් පින්විතනි හැමෝම ගන්නවා 1000න් අවිදුම් විභාග වලට ටෝටල් ලකුණු 1000න් 900 පන්නන හැමෝටම ඔබගේ දරුවාට 300යි. එද ළමයාට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ළමයා ගොඩාක් දුවනවා නේද පින්විතනි ඊට පස්සේ. අන්තිමට ළමයා පිස්සෙක් වෙනවා. මානසික විකෘතියක් හැදෙනවා ළමයාට පින්විතනි. ඒ විකෘතිය නිසා අන්තිමට ලොකු වෙනකොට සමහරට කාන්තාවක් ගෙනාවට පස්සේ කාන්තාව කපයි කෑලි කෑලි වලට. හාන අම්මා තාත්තට ගහයි. ළමයින්ව පොලේ ගහයි. පුංචි කාලේ ආපු විකෘතිය. පුංචි කාලේ ඉඳලා මානසිකව මහ පුදුම පීඩාකාරී තත්ත්වයක හිටියේ හේතුව මොකන්ද? Tamanට දරන්න බැරි ප්‍රමාණයක් දරන්න උනා. හවදාක හිතට සහනයක් කියලා එකක් දැනෙලා නැහැ. හැමදෙස්සෙම පීඩාකාරීව ජීවත් වෙලා තියෙනවා. ඒ පීඩාකාරීව ජීවත් වෙන කෙනාට එකපාරට පිඟින ඔළුව වනන්නේ නැහැ, අත හොල්ලන්නේ නැහැ. අපි ඔළුව වනන අත හොල්ලන අයනේ පිස්සු කියන්නේ. නමුත් මේ ලෝකේ ඉන්න හැම කෙනාටම අඩු වැඩි වශයෙන් පිස්සුව තියෙනවා. තව කෙනෙක්ගේ පිස්සුව නිසා තව කෙනෙකුට හානි වෙනවා නම් අපි ඒව අරන් ගිහලා පිස්සන් කොටුවට දානවා. නමුත් නැත්තම් වේදනේ පිස්සුව කියලා කියන්නේ අර මානසික පීඩාවත් එක්ක එන දෙයක්. ඉතින් අර ළමයා දන්නේම නැතුව පින්ද එයා පිස්සෙක් වෙලා. එයාගේ පිස්සුව තව කෙනෙකුට පීඩාකාරී තත්ත්වයට මතු වෙනවා දවසක. ඔබ නිකමට හරි හොයලා බලන්න සිංහදෙනි ඔය ඔය හිරගෙදර ඉන්න අයගෙන් 120ක් අත ඇති මම මේ කියන જાතියයි. පොඩි කාලේ ඉඳලා දරුණු ලෙස පීඩාවටපත් වෙච්ච අය මානසිකව. ශාරීරික නෙමෙයි. එහෙනම් දැන් අපිට දරන්න පුළුවන් ප්‍රමාණය දරා ගත්තාම ඉවරයි. ඒක නිසා ඔබ ඕනේ තැනක කියන්න පිළිදින්න අනේ අපි නම් දන්නේ නැහැ. දන්නේ? දන්නේ නැත්නම් ඉතින් මොකද කරන්නේ? නොතනට ගිහිල්ලා වැඩක් තියෙන්නේ. එන්න අපේ හාමුදුරු ගාවට එන්න අපේ හාමුදුරු ගාවට එන්න අපේ හාමුදුරු. එහෙම කිව්වොත් ඔබට කරන්න තියෙන්නේ දෙකයි. දෙය දෙකෙන් එකක් කරන්න තියෙන්නේ. මොකද්ද? එක්ක ඉන්න නැත්නම් යන්න. මෙතනට එන අය මන් දුවනෝ කොහොම හරි. ඔබට වතුර බොන්න ඕන නැහැ. මගේ දී සතිය කිව්වේ ඔබට. ඔබට වතුර බොන්න ඕන නැති වුණාට මං ඔබ වතුර ගාවට ගෙනහල්ලා ඔබට වතුර බොන්න දෙනකොට ඔබ වතුර බොන්නේ නැත්නම් මම මොකද කරන්නේ? මං ඔබේ කරුඬ නැගලා දුවනෝ ඔබ පින්විතනේ ඔබට වතුර දීපහ කියන එක ඕනේ වෙනකම්. ඊට පස්සේ ආයෙ ගේනවා වතුර ගාවට. දැන් ඔබට ඕනේ නේ මොන්නේ? මොකද හේතුව අස්සයට බලෙන් වතුර පවන්න බෑ. ඒක නිසා අස්සයව ගෙනාව එතනට. දැන් එයාට වතුර බොන්න බෑ. එයාට ඕනේ නෑ වතුර බොන්න. වතුර බීමේ අවශ්‍යතාවයක් එයාට ඇවිදින්න නෑ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඒ අවශ්‍යතාවය මතු කරන්න ඕනේ. ඒ අවශ්‍යතාවය මතු කරගන්න තමයි ඔබට සතර අපායේ තියෙන ස්වභාවය කියන්නේ මෙතෙස්සම. ආදීනව ස්වභාවයන් කතා කරන්නේ පිටින් ඔබට නිවෙනේ තියෙන අවශ්‍යතාවය දැනෙන්න. ඒක සමහර කෙනෙකුට දැනනවා සමහර කෙනෙකුට ඒක දැනෙන්නේ නැහැ. ඊටත් ඒක තව කියනවා. නැත්තම් පිටින් ඔබ මුල් කාලේ කියන අතර කළා දාන්න ඕනේ නැද්ද සතර අපාය ගැන? ඇයි මේ නැවත නැවත කියන්නේ? කියන්නේ පිටින් මේක තියෙන ආදීන මේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේ වතුර ටික ඔබ බිය යුත්තේ ඇයි කියන එක ඔබට පෙන්වලා දෙන්න. එතකොට ඔබට වුමනා වෙනවා වතුර බොන්න. නැත්තම් ආස්තයට වතුර පවන්න ගියොත් ඌ මැරෙනවා. ඌම බොන්න ඕනේ. එහෙනම් ඔබටම මේ උනන්දු හැදෙන්න ඕනේ. මේකෙදි ඔබටම මේක තේරුම් ගන්න ඕනේ. මොකද අවබෝධය ගැන මේ කතා කරන්නේ. රස්සයට වතුර පවන්න බෑ. ඌ මෙව්ව මැරෙනවා වගේ එකක් නේ. මට වතුර ටික ගෙනහල්ලා මෙහෙම පෙන්වලා දියන්න පුළුවන්. ඔච්චර තමයි මට කරන්න පුළුවන්. ඔබ බොන්නේ නැත්තම් ඊට පස්සේ කරන් දෙන්නේ මට ඔබව දුවවන්න ඕනේ තව ටිකක්. දුවලා ආයෙ ගෙනත් තියෙනවා. ඒත් බොන්නේ නැත්තම් ආයෙ තව දුවනවා. දුවලා ආයෙ ගෙනත් තියෙනවා. එතකොට ඔබටම වුණා කියලා මේක බොනකොට තමයි නොමැරි යෝ ටික බොන්න පුළුවන්. ඒක නිසා පින්වදින අපි දුවමු ඇති වෙනවා. මම ඔබට කියවන්නේ නිවන් කුලප්පුව හදාගන්න එපා. කරන්න තියෙන්නේ මොකද්ද? මේක බැරි වුණොත් ඊළඟ එකේ කරනවා. ඒ අදිස්ථානෙන් ඉන්න. හැබැයි කරනවා හොඳට මතක තියාගන්න. මේක බැරි වුණොත් ඊළඟ එකේ හරි කරනවා මම. ඒ කියන්නේ මේකේ මට කරන්න පුළුවන් උපරිමය කරනවා. මොකද හෙට ඔබ මළොත් එහෙම. ඒ රිස්ක් එකත් එක්ක අපි හැමදෙස්සම ඉන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ රිස්ක් එකත් එක්ක ඉන්නේ. එතන අපි මේක අවබෝධ කරගෙන යනකොට එක තැනකදී අපි තමයි මැරෙන්න පුළුවන්. ඒකයි මම ඔබට කියන්නේ මේ වෙනදේ පුළුවන් තරම් උත්සාහ කරන්න. මේක කරගෙන යන්න. එතකොට මොකද වෙන්නේ? එක තැනකදී ඔබ හිර වුණා. එක තැනකදී ඔබ මළොත්. ඔබ මෙච්චර කාලයක් කරගෙන ආපු පුරුද්දට පින්විතනේ ඔබ අනිවාර්යෙන් සුගතියක මේ පැත්තට නැඹුරු වෙලා උපදිනවා. එහෙනම් ඕනේ වෙලාවක වින්දින ඔබ බෑ කියන්න බලාගෙන ඉන්න. මන් දන්නේ. මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? ඔබ කාටවත් කියලා දෙන්න යන්න එපා වින්දින. ඔබ හැමතිස්සෙම අහන කෙනෙක් බවට පත් වෙන්න. දෙසන්නෙක් වෙන්න එපා වින්දින. ඔබ පුළුවන් තරම් අහන්න. කවුරු හරි මොන දේ කිව්වත් ඔබ අහන්න හොඳ ප්‍රඥාවෙන් අහන්න. ඔබට ප්‍රඥාව නැත්තම් අහන්න එපා. හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් නැත්නම් මේ මෙතන කෙනෙක් කියනවා මේ හරක් මරණ එක මේ හරි ෂෝක් වැඩක්. තව කෙනෙක් කියනවා හරක් මරණ එක මහා පව් වැඩක්. ඔය දෙකම ඔබට එකම විදිහට නම් තේරෙන්නේ පිංවිතනේ. ඔබ කාගේද ඒව අහන්න එපා. විශ්වාස කරපු කෙනෙක් විතරක් අහන්න. හොඳ ඒ දෙකේ තියෙන වෙනස තේරෙන්නේ නැත්නම් ඔබට. අද හරකුත් මරනවා නේද ඔබ ඊට පස්සේ? දන්නේ නැතුව. ඒක නිසා. එහෙම නැත්නම් ඕන කෙනෙකුට අහුම්කම් දෙන්න කොහොමත් ඔබ කතාරින්න යන්න එපා. ඔබ කටාරින්න ගියාට පස්සේ වෙන්නේ වෙනදේ මොකක් හරි නොදන්න කාරණාවක් අහනවා. සාමාන්‍යයගේ ස්වභාවය තමයි මේක. මම ඔබට කියනවා දැන් සැප වේදනාවක් ආවහම මෙහෙම වෙනවා. දුක් වේදනාවක් ආවහම මෙහෙම වෙනවා. කියලා මේ දෙක දැන් විස්තර කරනවා. ඒ විස්තර කරනකොට තින්නදී ඇත්තම කතාව තමයි ඔබගේ ඔළුවේ මට පේනවා question mark එකක්. අර දෙක තේරුම් ගන්න එක ගැන නෙමෙයි. එතකොට උපේක්ෂා වේදනාවේ මොකද්ද වෙන්නේ? නැද්ද ඕද කියලා ඔබ දන්නවා. වේදනේ දැනගන්න තියෙන කැමැත්තක් තියෙන, අවබෝධ කරගන්න තියෙන කැමැත්තක් නෙමෙයි. දැන් ඉතින් මේමයි මේ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන මේ ලෝක සත්‍යයගේ පටිච්ච සමුප්පාදයේ මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වහම ඊළඟට මොකද කරන්නේ? එතකොට ස්වාමීනි අරිහතුන් වහන්සේ කොහොමද වෙන්නේ? දැන් ඔබ දැනගන්න ඕනේ අරිහතුන් වහන්සේ එකද අවබෝධ කරගන්න ඕනේ. මම කාගේද අවබෝධ කරගන්න ඕනේ? ලෝක සත්‍යයගේ එක. එහෙනම් දැන් ලෝක සත්‍යයගේ එක කියද්දි පින්වතුනි ඔබගේ question mark එක වැටෙන මොකද්ද? එතකොට අරිහතුන් වහන්සේ කොහොමද දන්නේ වෙන්නේ කියලා? ඇත්තද නැත්තද? ඔනෝග තමයි ප්‍රශ්නේ. එතකොට පින්විතරි ඔබ එතනින් එහාට හිතන්න පටන් ගන්නවා අරිහතුන් වහන්සේගේ කොහොමද දන්නේ නේද? ඒක තමයි. ඒක එතන මේ මේකේ දැන් මේක මෙහෙමනේ. එතකොට ඒකේ මෙහෙම නැතුව ඇති නේද? දැන් හිතන්න කිව්වේ මොකද්ද? තමන්ගේ ජීවිත අත්දැකීමත් එක්ක තමන්ගේ තමන්ට අයිති පරිදි සමෝපාදේ හිතන්න කිව්වේ. නමුත් දැන් එයා හිතන්නේ මොකක් ගැනද? අරිහතුන් වහන්සේගේ කොහොමද දන්නේ කියලා. ඔහොම පොඩ්ඩක් ස්ට්‍රගල් කරලා ඊට පස්සේ අහනවා. ස්වාමීන් අරිහතුන් වහන්සේගේ කොහොමද? ඊට පස්සේ ඒ හාමුදුරුවෝ මොකද කරන්නේ වෙනද? නැත්නම් කවුරු හරි මේ පුද්ගලයා ගිහි කෙනා හරි කවුරු හරි කෙනා මොකද කරන්නේ? ගුරුවරයා. අරක නතර කළා. අරිහතුන් වහන්සේගේ පරිසමෝපාදේ විග්‍රහ කරනවා. ඒ විග්‍රහ කරලා ඉවරනවා. ඒක මාරයි නේද? අරිහතුන් වහන්සේගේ පරිසමෝපාදේ මාරයි නේද? හොඳයි ස්වාමීනි ඔබ වහන්සේ නම් මන්ත අප්‍රමාණ පිං ස්වාමීනි මාව ගොඩ දැම්මට. මම මේ කියන්නේ වෙනදින මේ මෝග පුරුෂයන්ගේ හනපටියා. ඔය දිනවත් මම ඔබට කියන්නේ මෝග පුරුෂ தත්ත්වයට වැටෙන්න එපා. ඔබ ඊළඟ එක දැනගන්න උනන්දු වෙන්න එපා වෙනදින. මේ දැන් තියෙන එක දැනගන්න. ඒක අවබෝධයට යනකම් ඊළඟ එක දැනගන්න උනන්දු වෙන්න එපා. කොළ කෑලි වල මේවා ලියන්න ගත්තට පස්සේ වෙනදින. ඒ කියන්නේ අකුරු බවට පරිවර්තනය කරන්න පටන් ගත්තට පස්සේ වෙච්ච හෙන ගෙඩි තමයි ඔය. අකුරු බවට පරිවර්තනය කරන්න පටන් ගත්ත මන්ත්‍ර සාස්ත්‍රයේ අකුරු බවට පරිවර්තනය කළා. නැත්තම් මොකද උනේ? ගුරුවරයාගෙන් ඉස්සෙල්ලා අහගත්තා. එක පදයක් අහගත්තා. එක පේලියක්. අහගෙන දැන් ඒක පාඩම් කරනවා ගෝලයා. පාඩම් කරලා ඉවරලා ඇවිල්ලා කියනවා මං පාඩම් කළා ගුරුතුමනි. ආ එහෙනම් කියමු බලන්න. ඔම ඕන කිව්වා. ඊට පස්සේ ඒක ඉතුරු ටික දැන් අරක කිව්වේ නිසා දැන් ඉතුරු ටික කියනවා. දැන් ඒකත් ආයෙ ගිහලා පාඩම් කරන් එනවා. ওই විදිහට පින්විතරින් මන්ත්‍ර 10 ගානක් පාඩම් කළා පරණ කට්ටරි මහතුරු. අලුත් කට්ටරි මහතුරුන්ගේ ස්වභාවය මොකද්ද? මේ මට මන්ත්‍ර ටිකක් ඉල්ල ගන්න කියලා මං ආවේ. ආ හොඳයි අර පොතේ තියෙන ඔය ටිකක් අරන් ලියා ගන්නකො. නැති ලියන හෝ ගාලා. ආ මේකත් චෝක්. ඒක බාගෙ ලියන්නේ? ආ මෙන්න මන්ත්‍රය. ඉතින් ඒක ලියන්න. අන්දර මන්ත්‍ර ටික ගන්න ලියාගෙනස් නෑ. එකක්වත් පාඩනොත් නෑ. යකා එන වෙලාවට පොත පෙරලන්න ඕනි. උගෙන් බේරෙන්න. ඒක නිසා අපි මෙතන මේ අලුත් දේ හොයනවා කියන සංකල්පෙට යන්න එපා. ඔබ බලන්න සිංහදෙන හැමදෙස්සෙම මේ අවවාදේ නිවනට අනිවාර්යම ඕන එකක්. මොකද මාන්නේ තමයි සිංහතුනේ. අපි මේ දුක් දෙවන්නේ. ඒක දවසක ඔබට තේරෙයි. ඒ මාන්නෙන් නැගලා ආපු මහ බරපතල කොටසක් තමයි මම මේ කියන්නේ. Taman dannawa kiyala loketa pennanna thiyena kemattha. Eka nisa puluwan taram pinwathuni mama dannne ne. Me saasane kramavediyat eka hai pinwathuni. Aham na janami bhagava janati. Mama dannne ne. Bhagyavathun wahanseemai dannne bhagyavathun wahansettama wathaheewa. තථාගතයන් වහන්සේ එහෙම අහනවා හිටපු ගමන් මානෙනි නුඹලා මෙන්න මේක දන්නවද? එහෙමදනේ එතන මොට්ටේ කවුරු හිටියේ නැත්තම් ඒ කියන්නේ මෝඩ මිනිස්සේ කවුරු හිටියේ නැත්තම් අරිහතුන් වහන්සේලා හෝ බුද්ධිමත් පිරිසක් නම් එතන හිටියේ කවර දාක්වත් එහෙමදනේ ස්වාමීන් වහන්සේ මේ වගේ නේද කියලා කියන්නේ නැහැ. මට හිතෙන විදිහට නම් ඔක මේ වගේ නේද? එහෙම කියන්නේ නැහැ එහෙමදනේ. කෙලින්ම උත්තර දෙන්නේ අහං මජානාමි භගවා ජානාති. මම නම් දන්නේ නැහැ. අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේක මේ භගවා මූලිකානු. මේ තථාගතයන් වහන්සේ මූලික වෙලයි මේ ධර්ම ඇවිදලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ තමයි ධර්මරාජයන් වහන්සේ. මේක ඔබ වහන්සේටම වැටහෙවා. ඔබ වහන්සේ දේශනා කරන කල්ලි ශ්‍රාවක අපි දරාගන්නිමු කියලා උන්වහන්සේට ආරාධනා කරනවා. ඉතින් මේක කියන්න කියලා. දේශනා කරන්න කියන. එහෙම තමයි මේ ශාසනය ආවේ. මොකද මාන්නෙට තමයි තියෙන්නේ පහර ගහන්නේ. මාන්නේ තමයි අඩු කර ගන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ මම මේ මාන්නේ කියලා අර මේ තුට්ටු දෙකේ මාන්නේ ගැන නෙමෙයි මේ කියන්නේ සිංහද. අර මිනිසුන්ට තියෙන නිකන් අර අනිත්‍යය පල්ලෙහාට දාගෙන හැමතිස්සෙම අනිත්‍යව උඹලා අඩු කුල්ලේ වුන් උඹලට සල්ලි නැති වුන් උඹලා ඉගෙන ගත නැති වුන් ආදී වශයෙන් එහෙම දාන එකක් තියෙන. ඒකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මෙතන සියුම් මාන්න ස්වභාවයක් තියෙනවා. හැමතිස්සෙම තමන් දන්න බවින් ඉන්න. අරියතුන් මහන්සියට නෙමෙයි නේද මම කතා කරන්නේ? එතකොට ඔබට මේක කියන එක වැටහෙනව නේද? මෙහෙම එකක් තියෙනවද නැද්ද? තියෙනවා. හැම මොහොතකම මේ දන්න බවින් ඉන්න. කවුරු හරි කිව්වොත් එහෙම. මොකක් හරි කරුණක් සම්බන්ධව කවුරු හරි කෙනෙක් ගැන කිව්වොත් එහෙම වෙනවා. ඔබගේ හිතටත් එන්නේ නැද්ද ඊට වඩා හොඳ කෙනෙක් කියලා? හොඳට කල්පනා කළා. කවුරු හරි කියනවා මේ මම ඔය ඉන්න අගමැතිතුමා ඉන්නවනේ මම ආන්ත එකේ ඉස්කෝලේ ගියේ. එහෙම කිව්වා. ඊනවසේ කියනවා ආ ඒක තමයි. දැන් එහෙමනේ මම ජනාධිපතිතුමා ඉන්නේ. ඒ අපේ බාප්පත් එක්ක ඉස්කෝලේ ගිය කෙනෙක් නේ. එහෙම කියන්න හිතෙනවා කෙනෙක්. ඒ කියන්නේ හැම තිස්සෙම අර මම පවත්තන කොටසක් තමයි ඔය තියෙන්නේ. නමුත් ඒකෙදි අපි පරිස්සම් වෙන ඕනේ කෙනෙක් මේ නිවන සම්බන්ධව. මොකද නිවන සම්බන්ධව අපි නොදන්න දේවල් දන්නවා කියන්නේ යන්නේ පහන ගොඩ දුරක් ආවා අපි ඒක කියන්නේ. එහෙනම් දැන් මම ඔබෙන් අහන්නකොට ඔබ මට උත්තර දෙන්න ඕනේ කෙනෙක් ඔබගේ தත්ත්වයේ හැටියට. ඒ කියන්නේ ඔබට තේරෙන විදිහට ඔබ දැන් ඔබගේ ස්වභාවයක් තියෙන්නේ ඔන්න ඔය ස්වභාවයෙන් උත්තර දෙන්න. ඒ අනිත් පැත්තට හිතන්න එපා මං මෙච්චර ගොන් කියලා මේ මිනිස්සු දැනගනියි දන්නේ නැහැ එතකොට කියලා. ඕක හැමෝටම හිතෙනවා අපි හිතන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක නිසා හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ ස්වභාවයෙන්ම උත්තර දෙන්න. ඒකයි ඔබ පළවෙනිටම කරන්න ඕනේ කාරණාව. හරිද මම අහපු ප්‍රශ්නේ මොකද්ද? එතකොට ඔබෙන් ඔය ටික කියන්නේ. හ්ම් මොකද්ද අහපු ප්‍රශ්නේ? මම ප්‍රශ්නයක් අහලා ඒකට ඔබ දෙන උත්තරේ අනුකූලව තමයි මම හිතන්නේ මම මේ ටික කිව්වේ. එතන මම අහපු ප්‍රශ්නේ මොකද්ද? මම ඒකයි පිළිඳ දේශනාව අවසානයේ දරුවන් සරණයි කියන්නේ කැමති නැත්තේ. ඇයි? ඔබ ගෙදර ගිහිල්ලා ගෙදර අය අහනවා දැන් දවසක්ම හිටියන්නේ මොකද්ද හාමුදුරුවෝ කිව්වේ? පෙරවන් සරණයි කිව්වේ ඔය. මේක අන්තිමට කියපු එක විතරයි මතක හිටින්නේ. හරි. මම හිතන්නේ ඔබ ගන්න පුළුවන් ඒ කියලා කාටවත් මොකද හිතුව? දැන් ගොඩ දුරක් ඒකෙන් ආපු නිසා අපි අහයන්. කොහමද දැන් මේ කීප එක ඔළුවේ තියාගෙන කටයුතු කරන්නේ? හරි සිංහද. එහෙමනම් දැන් ඔබ හිතලා බලන්න. සප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, උපේක්ෂා වේදනා තියෙනවා. මොන උපේක්ෂා වේදනාවක් කිව්වා? හරි දැන් මම සප වේදනාව කිව්වොත් ඔබ හරස් ගාලා බලන්න ඒක ගැන හිතන්න නෙමෙයි. දුක් වේදනාව කොහොමද? උපේක්ෂා වේදනාව කොහොමද කියලා. ඒක ගැන හිතන්න ඕනේ. ඈ? නෑ. දැන් හිතන්න ඕනේ මේ විදිහට කියන එක ගැන. අනිත් එක ඊළඟ අත්බැවිය දැනගමු. මේ අත්බැවිය දැනගන්න පුළුවන් උනේ මේක නම් ඒක දැනගමු හරියට. ඒකයි කරන්න තියෙන්නේ. හරි. එතකොට මේ විදිහට එහෙනම් දැන් බලන්න මේ සප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා ওই තුනක් ආවට. ඔය එන අතරෙදි මේ විදිහට මේ ලෝක සත්‍යයට හිතෙනවා මේ දුක් වේදනාව තමයි දුක කියලා. මේ දුක් වේදනාව එන එක තමයි දුක කියලා මේ ලෝක සත්‍යයට හිතෙන්නේ තේඟන්නේ. මම දැන් ඔබෙන් අහනවා, ඔව්ද නැද්ද? සැප වේදනාව එන එක දුකක් කියලා දැනෙච්ච අතෝසන්? මේ කවුරුත් අතෝසන් නැහැ දැන් ඔබට පේනවා. සැප වේදනාව එන එක දුකක් උනේ නැහැ කාටවත් තේඟන්නේ. දුක් වේදනාව තමයි දුකක් උනේ. දුක් වේදනාව දුකක් වෙච්ච නිසා පින්විතනි ලෝක සත්‍යය දුක කියලා දැකගත්තේ ඔන්න ඕක. ඔබ ඕනේ කෙනෙක්ගෙන් අහලා බලන්න මේ ජීවිතේ කොහමද? දුක තමයි. කියනවද නැද්ද? ජීවිතේ දුකයි. ඔහොම කියනවද නැද්ද මිනිස්සු? හ්ම්? දුක තමයි. මොකද්ද පඩි ගන්නකම් ඔන්න ඔහොම ඒවා කියනව නේද? ඒගොල්ලෝ කියන්නේ දුක තමයි සීලද මොකද? ඔව් නමක් කියනවා ගෑනු කෙනෙක්. පඩි ගන්නකම්. හරි දින් දුක තමයි පඩි ගන්නකම්. ඒ කියන්නේ පඩි ගත්ත ගමන් ඌ අරිහත්. නේ දුක තියෙන්නේ මක් වෙනකන්ද? පඩි ගන්නකම්. දැන් ඔබ හොඳට විමර්ශනය කරලා බලන්න දෙකට. ඔබගේ ජීවිතේ ඔබ ඔය දුක කියන අකුරු දෙක, ඔය වචනේ කතා කරපු වාර ගාන හැම එකදීම බලන්න තියෙන්නේ ඔබ ඒක කතා කළේ ඔබ කැමති දේ ඔබට නොලැබීම නිසා. ඔබ කැමති විදිහට මේක පවත්ව ගන්න බැරි නිසා පින්වතුනි මොකද උනේ? ඔබට දුක ආවා. හොඳට බලන්න ඕද නැද්ද කියලා එච්චරයි. ඔබ කැමති විදිහට පවත්ව ගන්න බැරි වෙනකොට ඔබට දුක ආවා. නමුත් කැමති විදිහටම දෙයක් වුණා නම් පින්විතනේ ඔබට සතුටක් ආවා. බලන්න හොඳට එහෙම නෙමෙයිද උනේ කියලා. ඊට පස්සේ ඔබ මොකද කළේ? දැන් මම මේ වෙන සෙන්සුරාද කරපු දේශනාව සහ ඒ ගිය බදාදා කරපු දේශනාව මම මේ ආයි කරන්න උත්සාහ කරනවා බොහොම ස්ලෝ එකේ. ඒකේ තියෙන කොටස් මොන හරි. ඇත්තටම මට බයක් තියෙනවා හිතේ වෙනදනි මම ඔබව වණ කළා දායිද කියලා. මේ පටිච්චසමුප්පාදයේ ගාවන්න ගිහිල්ලා මේකේ. අනිත් පැත්තෙන් මට බයක් තියෙනවා පරිසම්පාදයේ තේරුම් ගත්ත නැත්නම් ගොඩක් එහයින් තව ඉහළට යආ ගන්න බැරි වෙයිද කියලා. එහෙනම් තව ටිකක් පරිසම්පාදයේ තේරුම් ගත්ත නැත්නම් මේ ආය ධර්මෙත් පරිසම්පාදයේ තමයි තියෙන්නේ. මං කියවුවට මම ඒක තේරුම් කරලා පෙන්නන්නම් කියලා. මට හිතෙනවා මේකෙන් ඒකට ලොකු රුකුලක් වෙයි කියලා. ඒ වගේම පොඩි බයකුත් හිතෙනවා. ඔක්කොම වන වෙලා යයිද දන්නේ නැහැ කියලා. මොකද තේරුණේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? තේරෙන්නේ නැතුව හිර වුණොත් එහෙනම් මගේ අම්මේ මට නම් මේ නිවන නම් ආයෙ නම් දකින්න හම්බෙන්නේ නැහැ. මේක නම් කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා හිතුණොත් එහෙනම් පින්විතනේ. අනේ දාට ඔකම ඉවරයි. ඒක නිසා ඔබ කොහොම පරිස්සම මම එකයි ඔබට කියපියුනේ තට්ටු කරන්න දිගටම දැන් තේරෙන්නේ නැත්නම් ආයෙ තට්ටු කරන්න. දැන් දොර ඇරුණ නැත්නම් ආයෙ තට්ටු කරන්න. ඔබ ෆෙඩ් අප් වෙන්න එපා තට්ටු කළා. දිගටම තට්ටු කරලා. දොර ඇරෙනකම්ම තට්ටු කරලා. ඔබ හැමෝටම මේක කරන්න පුළුවන් පින්විතනේ. මද තියාගෙන බිලියන 7ක් 8ක් ඉන්නවනේ මිනිස්සු දැන්. කියද 8ක්ද? 8 කියමු බිලියන 8න් කිම්බින් උදේනේ. මෙතන ඉන්නේ කී දෙනයිද? මේ දහම අහන්නේ කී දෙනයිද? එහෙනම් මේ අත්ත ලොස්සක් වින්ද මේ තියෙන මේ බොහොම පුංචි කොටසක්. එහෙනම් මේ පිටිසට තමයි පින්දෙන්නේ මොනෝ හරි වාග්යක් තියෙන්නේ. දැනට. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම විශේෂ පිරිසක්. ඔබට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අද ඔබට මේ ධර්ම කියන එක ගැඹුරට වැටහෙනවා පින්. පටිච්ච සමුප්පාදයේ කොහම ආ පටිච්ච සමුප්පාදයේ ලෝකනම් මොකද අවිජ්ජා පත්‍ය සංඛාරයන් කියන හැඟීමක් ඔබට එන්න විදිහක් නැහැ. මොකද මම ඔබට එහෙම හැඟීමක් ඇති වෙන කටයුතු කරන්නේ නැහැ කවදාවත් පින්. එදෙනි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ අපි වගේ කෙනෙක්ද නැත්නම් මහා ප්‍රඥෙක්ද? මහා ප්‍රඥෙක් පින්. අග්‍රස්ථාන පහද්ද කොහෙද දරමු මහා ප්‍රඥෙක් හිතා ගන්න බැරි තරම්. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වැඩලා එනවා ස්වාමීනි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ හරි ශෝක්නේ ස්වාමීනි මට හොඳට තේරෙනවා නේ ඒක හරි සරලයි නේ. එහෙම සතාගෙන යනවා දේශනා කරන මොකද්ද? මා හේවං ආනන්ද අවච. ආනන්ද ඔහොම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ හරි ගැඹිරයි. මේක මිනිස්සුන්ට එහෙම තේරුම් ගන්න බෑ. මේක මිනිස්සු තේරුම් ගත්තා නම් මේ සත්‍යය මේ සතර අපාය ආදී වශයෙන් තියෙන මේ මහා දුක්ඛිත ස්ථානවල උපදින සත්‍යෙට තමන් අවුල් කරගන්නේ නෑ. මේ අවුලෙන් අවුලට සත්‍යපත් වෙලා තියෙන මේක තේරෙච්ච නැති නිසා මේක අවබෝධ වෙච්ච නැති නිසා එහෙනම් මේක අවබෝධ කරන්න ලේසි පහසු කාරණාවක් නෙමෙයි. එහෙනම් ඒක ලෙහෙතියෙන් පහසුවෙන් දරන්න එපා කියලා. එහෙනම් ඔබත් එහෙම ඉන්න. ලේසියෙන් පහසුවෙන් දරන්න එපා. හැමතිස්සෙම නෑ මට තව අවබෝධ කරන් තියෙනවා මේකේ. අන්න එතනම ඉන්න. ආනන්ද හාමුදුරන්ටත් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළා නම් පින්විතනි ආයි කතා කරන්න දෙයක් නෑ. අපි ගැන අපි එහෙම හිටියනම් කියයි ඔය පටිච්ච සමුප්පාදය කියන එක හරියට ගියහංගෝ බලන්න. එහෙම කියයි අපි මේ කියනන් එහෙම. මට ඒකවත් කියා ගන්න බෑ තාම. ඔය தත්ත්වෙන් පිටින් අපිට කතා කරන්න. ඒක නිසා මේක සරලව ගන්න එපා. ඒක නිසා අපි කරන්න ඕනේ මොකද්ද? ලක්ෂ වතාවක් හරි මේක හරහා ගිහිල්ලා. මේක තේරුම් ගමු. කාට හදිසියක් එම දිනන්න නිවන් දකින්න. නේද? ඔන්නම් කියන්නේ අපි ගා බැජ් එකක් තියෙනවා. තංගල බැජ් එක පින් කරලා දෙනවා. අරිහත්. එහෙම පුළුවන් මේ අරිහත් වෙන විදිහ දෙකක් තියෙනවා. එකක් අරිහතුන් වහන්සේක තත්ත්වෙට තමන්ගේ හිත අරයි යනවා. අනිත් එක තමන්ගේ හිත තියෙන තත්ත්වෙට අරිහත් ඵලය අරන් එනවා. අරන් ඇවිල්ලා කියනවා මේක තමයි අරිහත් ඵලය කියලා. ඔන්නම් කියන්නේ අරිහතුන් වහන්සේලා ඉතින් කාන්තාවොත් එක ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නෑ. මං ඉන්නේ. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව කාන්තාවක් එක අරියතුන් වහන්සේ ඉන්නවා කියලා ඒක එක එක විදිහට හදාගෙන ඉතින් එහෙම කටයුතු කරන්න පුළුවන්. එහෙම කරන්න ඇති ඕනේ තරම්. නේද අරිහත් ඵලයේ කියන එක ගැන. ඔහොම මිමි වලින් මයින්න බෑ. හරි අපි ඒක වාස්ත කතා කරන. දැන් අරියතුන් වහන්සේ ගැන කතා කරලීමුද? ඔබ මොකද්ද වෙන්නේ? අරිහත් වෙලා පුතග්ජන වෙමුද නැත්නම් පුතග්ජන තත්ත්වෙ මෙදලා අරිහත් වෙමුද ඔබ තීරණය කළා මට පස්සේ කියන්න. එහෙනම් පින්සනේ මේ මේ හොඳට බලන්න හොඳ මේ සැප දුක් උපේක්ෂා කියන ওই මොන දේ ආහම ඔන්න ඔතන ඉඳලා පින්සනේ මේ ඔතන තමයි ලෝක සත්‍යයට දැනෙන තැන. අනිකුත් එකම තැනක්වත් ලෝක සත්‍යයට දැනෙන්නේ නැහැ. ලෝක සත්‍යයට දැනෙන්නේ පින්සනේ වේදනාව වෙන වෙලාවේ. ඔබට කවුරු හරි ගහන වෙලාවේ පින්සනේ ඔබට ඒක දැනෙනවා. දැන් අනිතේ හොඳට මතක තියන්න මේ ගහනවා කියලා කියන්නේ පින්සනේ. ඇහැට රූපයක් පෙවුනා වගේ වැඩක්. දැන් නමුත් ඔබට එහෙම හිතෙන්නේ නැහැ. දැන් කිව්වොත් එහෙම විපාකයක් ගැන. මොගලන් හාමුදුරන්ට හොරු ගහපේ ගහන විපාකේ නේද? ලොකු විපාකයක් පරිසම්දුන නේද උන්වහන්සේට? ඒලයි මං කිව්වොත් එහෙම. ඔය එක තමයි උන්වහන්සේ හොරු දැකපු එකත් ලොකු විපාකයක් නේද? උන්වහන්සේට ඒ ගේ බින්දින සද්දය ඇහිච්ච එකත් විපාකයක් නේද? හාමුදුරනේ එහෙම ඒක විපාකයක් වෙන්න බෑනේ හාමුදුරනේ. ඒක රිදුන්නේ නැහනේ. හොරු ගහන වෙලාවනේ රිදුනේ. දැන් විපාකය කියන එක අල්ලන් ඉන්නේ කොයි විදිහටද? වැරදි විදිහට. ඒ කියන්නේ පාප විපාකයක් පාප විපාකකින් එන පීඩාකාරී තත්ත්වයක් ගැන තමයි විපාක කියනකොට හිතන් ඉන්නේ. උඹලට ඔගේ විපාක විඳිනකොට තේරෙයි. ඒව තමයි අපි අහලා තියෙන්නේ. දැන් ඔබ බුදුමැදුරට ගිහිල්ලා බුදුගුණ සජ්ජායනා කරලා එනකොට මං කියනවා. ඔහෙට ඔය කරප් එකේ විපාකේ තේරෙයි දවසක. එතකොට ඔබ හිරිවැල්ල යනවා. මම බුදුගුණ සජ්ජායනා කරන්නේ මං එහෙම විපාකයක් එන්න දෙයක් කළා ඈ. ඇයි දැන් හිතාගෙන ඉන්නේ මොකද්ද විපාක සම්බන්ධ? විපාකය කියලා කියන්නේ පාප විපාකය කියලා. මොකද එහෙම තමයි සමාජයේ කතා කරලා තියෙන්නේ. දැන් ඉතින් අපි ওই වචන වලින් අයින් වෙන්න ඕනේ සිංහලෙන්. නැත්තම් මං වචනේ කියපු ගමන් අරක මං කාලකන්‍යා කියලා කියන්නේ. කියපු ගමන් ඔබ දාගන්නව මොකද්ද? අර තුච්ච දෙකේ වැඩ කරන එහෙම එකක් ගැන. මං කාලකන්‍යා කියන්නේ මොකක්දද? කාලේ කාදමන නිසා. මම කවුරු හරි නිවන් දකින්න තියෙන කාලේ කාදමන නම් ඔක්කොම කාලකන්‍ය තමයි. නමුත් අර ලෝක සත්‍යය කියන කාලකන්‍ය අර්ථයෙන් නෙමෙයි මං කියන්නේ. එතන වචනවල තේරුම් එක හරියට පරිස්සම් වෙනවා. එහෙනම් මේ විදිහට මේ ඇඟට ගහන එක විපාක. ඇහැට පේන එකත් මොකද්ද? විපාක. ඒ ඔක්කොම විපාක. එහෙනම් මේ අතට මේ අත වදින මොකක් හරි දෙයකින් ඔබට දැනෙන දෙයක් තියෙනවනේ. ඕක වේදනා. දැන් ඔබ කියනවා මේ මගේ අත වැදුනානේ මේ හරි වේදනාවක් දැනුණා. කවදක්වත් කියලා තියෙනවද? මං ඒ රූපේ දැක්කනේ මට හරි වේදනාවක් දැනුණා. කියලා තියෙනවද? නැ රූපයක් දැකෙද්දිත් මොකක්ද එන්නේ? වේදනාව තමයි. නමුත් වේදනාව කියන වචනේ පාවිච්චි කරන්නේ රිදෙනවට. හොඳට මතක තියාගන්න සිංහදෙන මේ 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 අතට මොකක් හරි වදින එකයි. ඇහැට මොකක් හරි පේන එකයි. ඔය දෙකම එකම જાතිය වැඩපිළිවෙලක් වෙයි තියෙන්නේ. අතට මේක වැඩිච්ච බව දැනුණා නේද? ඕකයි වේදනාව සිංහදෙන. ඇහැට රූපයක් පෙවුන බව දැනුණා නේද? ඒකයි වේදනාව. දැන් වැටුණාද වේදනාව කියන්නේ මොකද්ද කියලා? එහෙනම් මේ කනට ශබ්දයක් ඇහෙන එක වේදනයි. කනට හූ කියනකොට එන වේදනාව නෙමෙයි. මොකද ලෝක සත්‍යය වේදනාව පනවගෙන ඉන්නේ ශාරීරික රිදිල්ලෙන්. ශාරීරික රිදිල්ලෙන් නිසා මේක පනවගෙන ඉන්නේ සිංහදෙනි. එතකොට මොකද වෙන්නේ? වැරදි විදිහට හැම එකක්ම තේරුම් ගන්නෙ. එහෙනම් කනට පින්වදිනිය අමරදේව මහත්තයාගේ සින්දුවක් ඇහුණා පුදුම වේදනාවක් තිබුණේ කනට. කියපු ගමන් නඩුදායි මං ඕක කිව්වොත් එහෙම. ඇයි දැන් සින්දු ඉවරනකම් වේදනාවක් නෙමෙයි තිබ්බේ? ඒ ලෝක සත්‍යය කියයි දැක්කද අපහස කළ අමරදේව මහත්තයාට කියලා. ඒ ලෝක සත්‍යය හිතන් ඉන්නේ රිදෙනවා කියන එක. නඩුකාර උන්නාන්සේ අහද්දී ස්වාමීනි මෙයා අරයට වෙඩි තියද්දි මං ගොයන් කොලෙට මුවා වෙලා හිටියේ කිව්වලු. කොහොමද මේ කතාව අහලා තියෙන්නේ? මං ගොයන් කොලෙට මුවා වෙලා හිටියේ කියලා. අනිත් පැත්තේ ලෝයේ මොකද කළේ? කෙනාව ගොයන් කොල්ලයක් ගැන පෙන්න ස්වාමීන් මේ මනුස්සයා බොරුණි කියන්නේ මේකට මුලා වෙලා මුවා වෙලා කොහොමද ඉන්නේ කියලා. නැවත එයා ගොයන් කොල්ලේ කිව්වේ මොකටද? ගොයන් ගොඩට. කමත් භාෂාවෙන් ගොයන් කොල්ලේ කියලා කියන්නේ ගොයන් ගොඩට. අර චෛත්‍යයක් වගේ උඩට උඩට ගහන්නේ දැකලා තියෙනවද? එහෙනම් මේ අර්ථ පිළිබඳ හරිය පරිස්සමෙන් ඕනේ දැන් යන්න මේක. එහෙනම් බෙන්ගදනේ මේ අතට යමක් ස්පර්ශ වෙනකොට එන වේදනාවයි ඇහැට යමක් ස්පර්ශ වෙනකොට වේදනාවයි දෙකම වේදනා. ඕන් ඔය වේදනා එනකොට තමයි පින්වදනේ ඔබට දේවල් ඔබ ඉන්නවා කියලා වගේ ඔබට මේවා දැනෙන්න පටන් ගන්නෙ. දැන් ඔය වේදනා එනකොට පින්වදනේ ඕකෙන් ඔබ කැමති වේදනාවක් තියෙනවා අකමැති වේදනාවක් තියෙනවා. කැමති වේදනාව වෙනකොට ඒකට සැප වේදනාව කියලා කියනවා. අකමැති වේදනාව වෙනකොට පින්වදනේ ඒකට දුක් වේදනාව කියලා කියනවා. දැන් උපේක්ෂා වේදනාව පැත්තකින් තියමු. දැන්ට මේ දෙකත් එක්ක යනවා. එහෙනම් පින්වදනේ ඔය දුක් වේදනාව වෙනකොට ඒ දුක් වේදනාව හරි මානසිකව පීඩාකාරී. ඒ කියන්නේ මානසික පීඩාවට කියන නම තමයි ඔය දුක් වේදනාව කිව්වේ. ඒ මානසික පීඩාකාරී තත්ත්වයෙන් තියෙන්නේ මිදෙන්න ඕනේ ලෝක සත්‍යයෙන්. ඒක නිසා ලෝක සත්‍යය දුක කියලා අඳුන ගන්න ඔය දුක් වේදනාව ඊට පස්සේ මොකද කරන්නේ පිංගතනේ? එයා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒකනම් හරියටම කරනවා පිංගතනේ. හැම කෙනාම හොරමැර වංචා සුරාසුදු දුරාචාර කළා හරි. ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා හැම කෙනාම. එතන හැම කෙනාම ජීවිතේ දුකයි. ඔය ඔක්කොම කතා කරන්නේ පිංගතනේ එයා කැමති දේවල් එයාට ලැබෙන්නේ නැති නිසා. ඔබගේ දුව කසාද බඳින වෙලාවේදී පිංගතනේ ඔබ කියන්නේ ජීවිතේ දුකයි කියලා. ඔබගේ පුතා විභාගේ පාස් වෙච්ච වෙලාවේදී ඔබ කියන්නේ ජීවිතේ දුකයි කියලා. ඔබගේ පුතා මළොත්, ඔබගේ පුතා ඇක්සිඩන්ට් වුණොත්, ඔබගේ පුතාට මොනවා හරි වුණොත් ඔන්න ඒ වෙලාවට තමයි ඔබ කියන්නේ පිංගතනේ ජීවිතේ දුකයි කියලා. ඒ කියන්නේ ඔබට මානසික පීඩාවක් එන වෙලාවට ඔබ කියනවා ජීවිතේ දුකයි කියලා. මානසිකව සතුටක් එන වෙලාවට පින්විතිනේ ඔබ කියනවා ජීවිතේ සපයි කියලා. එහෙනම් දැන් මට කියන්න පිගදිනේ වසවර්තිමාර දිව්‍ය පුත්‍රයා ජීවිතේ දුකයි කියනවද ජීවිතේ සපයි කියනවද? වසවර්තිමාර දිව්‍ය පුත්‍රයා. ඒ කියන්නේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න පිරිස. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ තියෙන ස්වභාවය තමයි කැමැති දේවල් කැමැති සැනින් ඕන වෙලාවක ලබා ගන්න පුළුවන්. දැන් හිතුණා නම් මොකක් හරි ඒක ඉදිරියේ පහළ වෙනවා. එහෙනම් මට කියන්න වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා හිතාගෙන ඉන්නේ මේ ජීවිතේ සපයි කියලාද දුකයි කියලාද? සපයි කියලා. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කවදාක්වත් දුක් විඳලා තියෙනවද? ඔය අර්ථයෙන් මම කියන අරිහතුන් වහන්සේ වෙන්න එපා. ඔබට තේරෙන විදිහටමයි කතා කරන්න ඕනේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කවදාක්වත් දුක් විඳලා තියෙනවද? නෑ. ඇයි? මට දැන් මේක ඕනේ කියලා හිතුණා නේද? සිද්ධාර්ථ කුමාරයාට එච්චර තිබුණේ නෑ. උන්වහන්සේට මොකක් හරි හිතුණා. රජුරවන්ට හරි කුමාරයාට හරි කා දෙන්නේ කාට හරි මොකක් හරි හිතුණා නම් පිය රජුරව මොකද කළේ? හිත බැලුවද? පිය රජුරව දන්නේ නෑ මොකද ඒ හිතුණාට. පිය රජුරව හේ ඉන්නවා. නමුත් සිද්ධාර්ථ කුමාරට හිතිලා. එහෙනම් හිතුණ ගමන් පහල වුණේ නෑ උන්වහන්සේට. එහෙනම් මොකද වුනේ? හිතුණා ඒක ගිහිල්ලා කිව්වා. කිව්වට පස්සේ රජුරු අනකලාට පස්සේ ඒ පුද්ගලයා කොහෙන් යන්නේ හොයාගෙන ගිහිල්ලා එල්ලා දවස් දෙකකින් පස්සේ විතර හරි ගෙනත් දුන්නා. එහෙනම් දවස් දෙකක් තිස්සේ මොනවද වෙන්නේ? දුක්. දවස් දෙකක් පීඩාකාරී වෙ හිටියා මානසිකව. මොකද හේතුව? Tamanට ඕනි දේ ලැබුණ නැති නිසා. එහෙනම් මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට දෙන්නේ එහෙම 100%ක් අපේ දෙන්න බෑ. දැන් මේ සැප කිව්වහම දැන් තථාගතයන් වහන්සේ ඒක නෙමෙයි මේ කියන්නේ. දුක සැප ඒක නෙමෙයි. ඇත්ත නෙමෙයි මේ ලෝකේ මේ මුලාවට හදාගත් එක ගැන නෙමෙයි කතා කරන්නේ. එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න පිංගුදෙනි පරිනිම්මිත වසවති දිව්‍ය ලෝකේ ඉන්න වසවති මාර දිව්‍ය පුත්‍රයා කවර කවදාකවත් දුක් විඳලා තියෙනවද? නැහැ. මොකද ඒ දෘෂ්ටියට අනුව නම් පිංගුදෙනි දුක කියන්නේ විදිහක් නැහැ. ඇයි? දැන් මට මල් පොකුරක් ඕනේ කියනවනම් මෙන්න මල් පොකුර. මට දැන් ඔරලෝසුවක් ඕනේ කියනවනම් මෙන්න ඔරලෝස. මට දැන් වතුර එකක් ඕනේ කියනවනම් මෙන්න වතුර එක. මේ මේ මොහොතේම පහළ වෙනවා. හිතලි වෙනකොට බඩු පහළ වෙලා. එහෙමනම් දැන් හිතලා බලන්න සිංහතනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි දුක්ඛෝ ලෝකේ පතිත්තිතා. කාලේ ඉන්න පුළුවන් ද අර මනුස්සයාට? වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට කාලේ ඉන්න පුළුවන් ද ඔය කෙනෙක් කියද්දි? ඈ මේ සමන බවත් ගෞතමිය කියන බොරු. එහෙම නෙමෙයි එයාට හිතෙන්නේ. ඇයි යා කවදක්වත් දුක් විඳලා නැහැ සිංහද? මොන අර්ථයෙන්ද? මේ ලෝක සම්මත අර්ථයෙන් යා දුක් විඳලා නැහැ. එයාට ඕනේ හැම දෙයක්ම ඕනේ ඕනේ සැනින් පහළ වෙලා තියෙන්නේ. දැන් එයාට හිතෙන්නේ මොකක්ද? දැන් මගේ උඩට යකදාවක් වැන්නා නම් හොඳයි. එහෙම හිතනවනේ. මොකක්ද එයාට හිතෙන්නේ? දැන් මට කන්න තිබුණා නම් හොඳයි. දැන් ඔබට හිතෙන්නේ හැමදෙස්සෙම. ඔන්නම් එයා හතුරගේ උඩට යකදාවක් වැන්නා නම් හොඳයි. එහෙම හිතේ. නමුත් තමන්ගේ ඔළුවට ගිනි ගොඩක් වැන්නා නම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ නේද කවදක්වත්? එහෙනම් ඔබට හැමදෙස්සෙම හිතෙන්නේ පින්වදෙනි ඔබ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත දේවල්ද නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබට දැන් යමක් ඕනේ කියලා හිතනත් එහෙම ඔබට හිතෙනවද පින්වදෙනි? හොඳ බේසම පුරෝලා අස්ත වෙටි තිබ්බනම් හොඳයි කියන එහෙම හිතනවද? දැන් හිතලා තියෙනවද කාටවත්? නෑ. ඔබට හිතෙන්නේ මොකද්ද? හොඳ බේසම පුරෝලා බුරියානි එකක් තිබුණා නම් කට්ටියට වටේ ඉඳගෙන කන්න පුළුවන්. ඕන වෙලෙ හිතෙන්නේ? හොඳ පැණිවීම එකක් තිබ්බනම් හොඳයි. එහෙම නැත්නම් ඔබට හිතනවද හොඳ කොහොඹ යුෂ කෝප්පයක් තිබුණා නම් මේ වෙලාවේ? එහෙම හිතනවද? එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි එහෙම හිතන අය නැද්ද? ඉන්නවා. පැණිවීම කියන්නේ හැමෝම කැමති කියන එක. එහෙම ගන්න බෑ. ප්‍රියමදුරයි පැණිවීමයි ප්‍රියමදුර කොහොම ප්‍රියමදුර නැහැ. එහෙම කියන්න බෑ. ඒවටත් කැමති කවුරු හරි ඉන්න පුළුවන්. ඒවට දැන් අපි දුක තිත්ත කොහොම එකට? තිත්ත කොහොම කියන්නේ හොඳ නැහැ නේ. ඈ දෙකම එකයිනේ. ඒ කොහොම කියන්නේ මොකටද? තිත්ත වලටම තමයි බලද්දී. හරි දැන් කොහොම යුෂ වීදුරුවක් තියෙනවා පිංගදින ඔය කොහොම යුෂ වීදුරුවක් තිබුණා නම් හොඳයි කියලා හිතන කෙනෙක් හොයාගන්න නැද්ද ඔබ ඔබ කියන්නේ මේ ලෝකේ? හ්ම් ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. එහෙනම් එයා කැමති එක නේද එයා හිතේ? එහෙනම් පිංගදින හැම තිස්සෙම තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ තමන් කැමතිම දේ. එහෙනම් දැන් හිතලා බලන්න පරිණිම්බිත වසවත්තේ ඉන්න අයට තමන් කැමතිම දේවල් තමයි තිබුණා නම් හොඳයි කියලා හිතෙන්නේ. තිබුණා නම් හොඳයි කියලා හිතනකොටම පිංගදින ඒගොල්ලන්ට ඒක පහළ වෙනවා. පහළ වෙන්නේ ඒකමයි. පැණිවීම එකක් තිබුණා නම් හොඳයි කියනකොට මොන්නේ පැණිවීම එක පහළ වුණා. පැණිවීම එකක් තිබුණා නම් හොඳයි කියනකොට අම්මේ පැණිවීම එකක් තිබුණා නම් හොඳයි. පැණිවීම නම් නෑ ඔය ඊයේ මිරිකපු කොහොම එකක් නම් තියෙන ඕනම් බීයක්. දැන් මොකද වෙන්නේ? ඒ මෙහෙ. දැන් එතකොට මේ කොහොම එක බොනකොට පින්විතේ දුක් වේදනාවක් තමයි එන්නේ. ඇයි ඕනේ මොකද්ද? ඒක නෙමෙයි හම් වෙන්නේ. එහෙනම් පින්විතේ අපිට ඕනේ දේ තමයි හැමතිස්සෙම මතක් වෙන්නේ. ඒක ඔබට හොඳටම විශ්වාසද? අපිට හැමතිස්සෙම ඕනේ දේ තමයි ඕනේ. අපිට හැමතිස්සෙම කැමති දේ තමයි ඕනේ. ඒක ඔබ පිළිගන්නවද? හතුරගේ හරි බෙල්ල කැපෙන්න ඕනේ, හතුරගේ බෙල්ල කැපෙන්නයි ඕනේ. ඒ මොකද්ද? හතුරගේ බෙල්ල කැපීම කියන එකට කැමතියි. අම්මා ජීවත් වෙන්න ඕනේ. ඇයි ඒ? අම්මා ජීවත් වීමට කැමතියි. එහෙනම් පින්වදෙනි අපි මොනවටද කැමති? ඒ කැමැත්ත උදෙසා තමයි පින්වදෙනි අපේ ජීවිත අපි පවත්වන්නේ. අවබෝධයෙන් කියනවා හොඳට බලන්න. දැන් ඔබගේ ජීවිතෙන් ගන්න ඕනේ ඔබ හරි බිසී මේ වෙලාවේ. ඇයි? ඔබගේ අත්දැකීම් පට ගාලා ගන්නවා. මේක එක පහක් ගන්න තරම් ගාලා බින්න එක එක જાතියින් පහ පහයක් අරන් බලන්න මේ කියන එක හරිද කියලා. පිළිගන්න එපා මං කිව්වා කියලා. මං ආයිසරයක් ඔබට කියන්නේ. මේ ගුරු හාමුදුරු නෙමෙයි. මෙතන මේ බණ කියන්නේ මේ දන්නේ නැති කවුරු මේ හත පහකට විශ්වාස නැහැ. මේ බණ කියන කෙනා එන්නේ තනක ඉන්න. මොකද මේගොල්ලෝ තථාගත දහම ඇහුනට පස්සේ විශ්වාසය ඇති වෙන්නේ. අද ඔක්කොටම කලින් විශ්වාසය ඇති කරගෙන තථාගත දහම ඇහුවට පස්සේ මොකද වෙන්නේ? මේනම් අනිවාර්යෙන් ඇත්ත තමයි කියන්නේ. ඉතින් මේක ආයි වයින්න කියන්න දෙයක් නැහැ. දැන් ඔබගේ විශ්වාසවන්ත මෙයාලෝ සල්ලි ටිකක් ගෙනත් දුන්නාම මේ ඔය ගැන්ලා ගන්න මොනවා ගයින්නද ඉතින් ඔයා ගෙනාවට පස්සේ. එහෙම කියනව නේද? ඇයි සල්ලි ටික ගයින්න කලින් විශ්වාසය ඇති කරගෙන? රොබර්ට් ඔබගේ දෙමාපිය කියලා නැද්ද? අම්මා තාත්තා සල්ලි දුන්නොත් ගැනලා ගන්න කියලා. කියලා තියනවද නැද්ද? අපේ දෙමාපියෝ නම් කියලා තියෙනවා. අම්මා තාත්තා සල්ලි දුන්නොත් ගැනලා ගන්න කියලා. මොකද අමතක වෙමින් හරි සල්ලි අඩු වෙලා තිබ්බොත් එහෙම ඊට පස්සේ එයා ගැන සැක කරනවා. නැත්නම් එයා තමන් ගැන සැක කරනවා. එතකොට අර තියෙන රිලේෂන්ෂිප් එක ඩැමේජ් වෙනවා. එහෙනම් අම්මා තාත්තා සල්ලි ගෙනාවත් ගැනලා ගන්න කියලා. මම ඔබට ඊට වඩා එහා ඇඩ්වයිස් එකක් දෙන්න. අම්මා තාත්තා බන කිව්වා. අවබෝධ වුණේ නැත්තම් විශ්වාස කරන්න එපා. ලෝකමාරුක වැටෙන්නේ. එතන ඉන්නවනේ හැමෝම අවබෝධ වුණොත් විතරයි විශ්වාස කරන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න ඔබගේ අත්දැකීම් වලට දදා බලන්න පින්විතනේ මේක අවබෝධ කරන්න. ඒකෙන් කියන්නේ නෙගටිව් වලට තර්ක කරන්න කියලා නෙමෙයි. නෑ මේක වෙන්න බෑ මම වෙන්න බැරි කෝ ඔප්පු කරනවා කොහොම හරි. ඒක ඉතින් අන්තක්කේ කතන්දරය. ඒක එහෙම කරගන්න එපා. මේක තේරුම් ගන්න උත්සාහ කරනවා කියන අතියෙන් තින්ගදී තමන්ගේ තියෙන අත්දැකීම් වලට දාන්න. එහෙනම් දැන් මේ කියනේම පටපට ගාලා දැන් දාලා බලන්න තමන්ගේ ජීවිත අත්දැකීම් වලට. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි ඔබට ජීවත් වෙන්න ඕනේ ඔබ කැමති දේවල් අත්විඳීම උදෙසා. පිළිගන්නවද නැද්ද? රජ්ජුරුව ඔබව ගෙන්නලා කියනවා ඔබ මේ කරපු අපරාධෙට ඔබට මෙතන ඉඳලා මාසයක් යනකම් කසපාරවල් විතරයි. ඔය මාසේ ඔබ ස්කිප් කරන්න පුළුවන් නම් ස්කිප් කරනවද නැද්ද? ඔය මාසේ උඩින් පැනලා යන්න පුළුවන් නම් ඔය මාසේ ඇරලා ඉතුරු ටික ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ එහෙම කරනවද නැද්ද? එහෙම කරනවා. ඇයි? ඔබට ජීවත් වෙන්න ඕන වුණාට මේ විදිහට නම් ජීවත් වෙන්න ඕනේ නැහැ. එහෙනම් පින්වද මේ ජීවත් වෙන්න ඕනේ මොකටද? මේ අපි කැමති දෙයක් තියෙනවා. අන්නේ කැමති දේ භුක්තිය උදෙසා ජීවිතේ සකස් කරගෙන යා යුතුයි. වැටහුණාද ඒ කාරණාව? කැමති දේ භුක්ති විඳීම උදෙසා මේ ජීවිතේ සකස් කරගෙන යා යුතුයි. එහෙනම් කැමති දේ භුක්ති විඳිනවා කියලා කිව්වට පස්සේ තියෙන එහෙනම් කැමති දෙයක් කියලා එකක් තියෙනවා හැමතිස්සෙම. අන්නේ කැමති දෙයක් තියාගෙන පින්විතනේ ඒ කැමති දේ භුක්ති විඳගෙන යන වැඩපිළිවෙලක් හදන්න යන එක තමයි මේ ජීවිතේ හැවත් ජීවත් වෙනවා කියන එක කරන්නේ. මම ටයිම් එක දෙන්න. ඔබට තියෙන හිතන්න. මම මගේ මුළු ජීවිතේම කැප කළේ ඔයාව ලබා ගන්න. චිත්‍රපටි වල අහලා නැද්ද ඔය? මම මගේ මුළු ජීවිතේම කැප කළේ පුතේ උඹව දොස්තර කෙනෙක් කරා. අහලා නැද්ද? මං ජීවත් උනේම ඔයා නිසා. ඔව අහලා නැද්ද? දැන් හැතැම්ම 10ක් ඈත දින කොත්තු කඩේට කොත්තු කන්න යනවා එහෙයි. මම මේ ආවෙම ඔයා නිසා. කාටද කියන්නේ? කොත්තුවට. හවුද නැද්ද? දැන් ඒක නෙමෙයිද ඔබ ගියේ? හැතැම්ම 10ක් ගියේ ඇයි? ඈ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්නේ ඇයි? නේද? හොඳට අල්ලගන්න මේක. හොඳට අල්ලගන්න. ජීවත් වෙන්නේ ජීවත් වෙනවා කියන කාරණාව सिद्ध කරගන්න පිංගුතනට කැමති දේවල් වල භුක්තිය උදෙසා. කැමති දේ භුක්තිය Tamanට ලැබුණයි කියලා තේරෙන්නේ වේදනায়න වෙලාවේ. ඒක නිසා මේ පටිච්චසමුප්පාද චක්‍රේ වේදනා කියන තැන පිංගුතනි ලොකු කාර්යයක් කරනවා. ඒ කියන්නේ වේදනා කියන තැනින් පිංගුතනි භුක්තිය තහවුරු කරනවා. ඕං උඹ වින්නා කියලා. ඒ භුක්තිය තහවුරු වෙච්ච ගමන් පින්විතනේ එතනින් එහාට කර්මේ සකස් වෙනවා. ඒ කියන්නේ මම හැදෙනවා. ඒකට අපි පස්සේ එමු. එහෙනම් දැන් ඔබ ජීවත් වෙනවා කියන්නේ මොකටද කියලා දන්නව නේද හැමෝම? දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙම නෑනේ හාමුදුරනේ අපිට දුක් අවස්ථාවල් එනවනේ ඕනේ තරම් දැන් ශාරීරිකව පීඩා අවස්ථාවල් එනවනේ. අඟුරු වලක් තියෙනවා. ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ ඔබ අදගෙන යන්න හදනවා අඟුරු වලට දාන්න. ඔබගේ හිත හැමතිස්සෙම තියෙන අඟුරු වල දෙසටද එපිටටද? හිත හැමදෙස්සෙම නැඹුරු වෙන්නේ අඟුරු වලට යත්වා අඟුරු වලට ලඟ වෙත්වා අඟුරු වලට ලඟ වෙත්තාද නැත්නම් මේකෙන් එපිටට යත්වා එපිටට යත්වා කියලාද? එහෙනම් හිත හැමතිස්සෙම හැදෙන්නේ පිංගතනේ Taman දරාගෙන ඉන්න ආකාරයේ මොකක් උදෙසාද? සැපේ උදෙසා. දැන් මීයාගේ හිත හැදෙන්නේ පිංගතනේ ඒකා හිතාගෙන ඉන්න පරිදි සැපේට නෙමෙයිද? එතකොට ඒකට චීස් කෑල්ලක් තියෙනවා. චීස් කෑල්ල සුවඳ එනවා. දැන් ආස්වාද සැපසාර කොටසක් තියෙනවා. දැන් ඒකේ භුක්තිය පිණිස ඒක යනවා. නමුත් ඒක දන්නේ නැත්තම් පින්වදනේ මේ මී කතුල තියෙන්නේ මේකට පැනපු ගමන් උඩින් පාත් වෙනවා. පාත් වෙච්ච ගමන් තැලිලා මැරෙන්නයි වෙන්නේ කියලා. ඒක එහෙම මොකුත් දන්නේ නැහැ. එහෙනම් ඒක මේ ජීවත් වෙන්නේ මී කතුලට යන්නද? චීස් කෑල්ලට යන්නද? චීස් කෑල්ලට යන්න. කවුරුත් පින්වදනේ මී කතුලට යන්න ජීවත් වෙන්නේ නැහැ. එතකොට ඔබයි එතකොට ස්වාමීනි එතකොට ඔය එල්ලිලා මැරෙන්නේ මිනිස්සු සියදි විනාශා ගන්න. එතකොට ඒ බෑ. මම මේ පිළිගන්නේ හැම පැත්තම්ම කවර් කරන ඔබට ප්‍රශ්නයක් නොහිතින්න. ඔබ මෙහෙම ඇහුවොත් මෙහෙම ඇහුවොත් කිය කිය. එතකොට බලන්න පිළිගන්නේ එහෙනම් කාට හරි තීරණ විනාශා ගන්න ඕන නම් පිළිගන්නේ දැන් එයාට ඕනේ මොකද්ද? එයා කැමති මොකද්ද? ජීවත් වෙන්න නේද? ඈ? එයා කැමති මොකද්ද? මැරෙන්න. එයා කැමති මොකද්ද? මැරෙන්න ඒකේ භුක්තිය උදෙසා එයා කටයුතු කරනවා. එහෙනම් පිළිගන්නේ එයා දැන් තීරණය කළා නම් එහෙනම් මට ඉඳලා වැඩක් නැහැ කියලා පිළිගන්නේ මැරෙන්න තව විනාඩි 5ක් යනවා නම් ඔය මෙතන ඉඳලා ඒ මොහොතේ ඉඳලා ඒ විනාඩි 5 ඇතුළත එයා ජීවත් වුණේ මොකක් උදෙසාද? මැරීම උදෙසා. මිය යාම උදෙසා ජීවත් වුණේ. එහෙනම් අපි හැමදෙස්සෙම ජීවත් වෙන්නේ පිංගුතනේ අපි කැමති දේ භුක්තිය ලබා ගැනීම උදෙසා නෙමෙයි. එහෙනම් මේකදනේ අපි කැමති දේ කියලා එකක් තියෙනවනේ. ඔන්න ඒ කැමති දේ කියන එක පිංගුතනේ නොලෙජ් එක. දැනුමක්. ඒක මේ බිඳින එකක් නෙමෙයි. ඒක දැනුමක්. ඔන්න ඔය විකෘති වෙච්ච දැනුමට කියනවා පිංගුතනේ අවිද්‍යාව කියලා. නමුත් ලෝක සත්‍යයට ඕක විකෘතියක් ඉදිරියේ තේරිලා නැහැ. ලෝක සත්‍යය හිතන් ඉන්නේ ඕක ප්‍රകൃතිය කියලා. ප්‍රകൃතිය කියලා හිතාගෙන හිටියට වෙනසනේ. පස්සේ තේරෙනවා මේක විකෘතිය කියලා. දැනට මේ තනිකරම දැනුමක්. දැන් අපි දන්නේ දේව දැනුම කියලා එකක් අපිට තියෙන්නේ. එතන ඒක නිකන් තොරතුරු ටිකක්. ආන්ගේ තොරතුරු ටිකක් තියෙනවා පින්. දැන් අපි දන්න තොරතුරු තියෙනව නේද? අම්මගේ නම, තාත්තගේ නම. ඔහොමම දන්න තොරතුරු ටිකක් තියෙනවා. අන්න ඒ වගේ පින්. තොරතුරු ටිකක්. ඒ තොරතුරු ටික ඒ තොරතුරු ටිකේ භුක්තිය පිණිස යන ගමන තමයි පින්වදින ජීවිතය කියන්නේ. දැන් මට කියන්න පින්වදින ඔබගේ තොරතුරු වල මොනවද තියෙන්නේ? අයිස්ක්‍රීම් සම්බන්ධ. දැන් අයිස්ක්‍රීම් කෑවද කවුරු හරි? මේ දැන්. නෑනේ භුක්තියට ආවේ නෑ. වැටුණා නේද? භුක්තියට ආවේ නැහැ තාම පිටින්. තොරතුරු වල මොනවද තියෙන්නේ? ආස්වාදයි, සැපයි, සාරයි. තව කෙනෙක්ගේ තියෙන පුළුවන් මොකක්ද? අපු. දහජරා කිරි ගඳයි මේක. එමෙදන් හොයන්නේ. එහෙනම් එයා කවර කවදාකත් අයිස්ක්‍රීම් පිණිස ජීවත් වෙන කෙනෙක් නෑ. නමුත් අයිස්ක්‍රීම් කිව්වට පස්සේ අන්න කෑම අයිස්ක්‍රීම් තියෙන නම් බත් ඕනෙත් නැහැ. එහෙම හිතාගෙන නම් අර නොලෙජ් එකේ තියෙන්නේ සිංහදනේ. දැන් මොකද වෙන්නේ? ඒක පින්නස ජීවත් වෙනවා. හොඳට බලන්න ඔබගේ ජීවිතේ. හොඳට බලන්න. යාළුවෙක් කියනවා උඹ කොත්තු ගන්න කඩේ ඊයේ කොත්තුවට මීයේ කළා. ඒ මිනිහා දන්නේ නැතුව ඒකත් තරලා දීලා අන්න pH අයද දෙලිලා දඩයක් ගැහුවා. දැන් පින්නදනේ ඒ කඩේ කොත්තු සම්බන්ධව නොලෙජ් එක මොකද්ද? හරියන්නේ නැහැ. එහෙනම් කොත්තු කෑම සඳහා ඒ කඩේට යයිද ඔබ? නැහැ. හරි ඔබේ ජීවිතේ එතනින් එහාට ඒක පැත්තට නැඹුරු කරන්නේ. දැන් මේ එක එක උදාහරණ දෙන්න පිළිඳින ඔබට මේක තේරුම් ගන්න. ඔබ මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්නම් මම විහෙතෙනවා විතරයි නිකන්. මං කියවනේ මම උගන්නන කාලේ පිළිඳින මට මෙච්චර අමාරු නෑ. මොකද මං ඒ ලෙවල් ඉගන්නේ ඒ ලෙවල් ළමයින්ට. නමුත් දැන් පටිච්ච සමුප්පාදය කියන මහා ගැඹුරු දහම් කරුණ උගන්වලා තියෙන්නේ කාටද? කාටද කියලා මං දන්නේ නෑ. ඒකයි වැදේ. මිම්මක් නෑනේ මේක මැනගන්න පිළිඳින. වයස ભેදෙම මයින් ඉන්න බෑ. උගත් කමින් මයින් ඉන්න බෑ. සල්ලි තියනවා කියන මයින් ඉන්න බෑ. මොකකින් මයින් ඉන්න බෑ. මයින් හොරන් තදාගෙන වහන්දේ විතරයි අපිට තියෙන්නේ. ඔහේ වීටි ගිහලා දාන්න පැලෙ වෙනකම් මේ හින තියෙන්නේ. සමහර ලාට ගල් තලාවලට හින වැඩි පිංගුදනි කවදා හරි පැලෙවේ කියලා හිනනවා. එහෙනම් පුළුවන් තරම් මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. දැන් බලන්න එහෙනම් ඔබ මේක ලේසිම ක්‍රමය තමයි ඔබගේ ජීවිතයේ තියෙන. ඔබගේ ජීවිතේ බලන්න ඔබ ගිය හැම තැනම ඔබ ජීවත් වෙන්න උත්සාහ කරපු හැම තැනම පින්වතුනි තිබුණේ මොකද්ද? අර නොලෙජ් එකේ තියනවා මං කැමති මෙන්න මේක තමයි සාර කියලා. අන්නේ සාර වෙච්ච දේ හඹා ගියා. භුක්තියට ගෙන්න. මොකද හිතන්නේ ඒක? මගේ අත්දැකීම් දෙක තුනක් දෙන්නද ඔබට? නැත්නම් ඔබගේ අත්දැකීම් ඇතිද ඔබට? මගේ හිතා ගන්න. ඔබට අතීතේ මතකද? මතක කරලා බලන්නේ. ඇයි අද ඔබ මෙහෙ ආවේ? ඔබ මෙහෙට ගෙනාවේ ඇයි? දවල් දාන එක හරි ප්‍රණීත හින්දා. ඈ? එහෙනම්. ඕස්ට්‍රේලියාව ඉදන් මහතුරු ඇවිල්ලා තියෙන. දවල් දාන එක ප්‍රණීත හින්දාද? ඔබගේ නොලෙජ් එකේ මොකක් හරි තියෙනව නේද සින්? ආස්වාදයි සපයි සාදයි කියන එකක් තියෙනවනේ නොලෙජ් එකේ. ඈ? මේ නිවන සාක්ෂාත් කරගන්න එක ආස්වාදයි සපයි සාදයි කියලා එකක් තියෙනව නේද? ඒක නිසා නේද සින්සනේ ඔබගේ ජීවිතේ මේ දක්වා මෙතනට ආවේ? නිවන ආස්වාදයි සපයි සාරයිද නැද්ද? නිවන දැන් ඔබ හරි බයයි උත්තර දෙන්න මේකට. දෙකටම ඔලුව වන්නකොට බූරුව නිසා ඔලුව වන්න නැතුව ඉඩෝ බූරුව නෙමෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එනේ නිවන නිත්‍ය සුගතයි. නිවන ආස්වාදයි සැපයි සාරයි. එච්චරයි එකම එක දේ තියෙන ආස්වාද සැප සාර. එහෙනම් දැන් ඔබ නිවන ඒ ඔබගේ අරක ඇතුලේ තියෙනවා නිවන ආස්වාදයි සැපයි සාරයි. වචන මාත්‍රෙන් හරි තියෙනවා නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක දින අත්දැකීම මොනවද කියලා දන්නේ නැහැ. කමක් නැහැ. නමුත් දැනුමක් නෙමෙයි පින්වතනි. භුක්තියක් නෙමෙයි. දැනුම. ආන්නේ දැනුමේ තියෙනවා පින්වතනි ආස්වාදයි සැපයි සාරයි කියලා. එහෙනම් ඔබගේ ජීවිතේ මේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත දැනුම් සම්භාරයක් තමයි පින්වතනි අවිද්‍යාව කියලා කියන්නේ. මට එහෙනම් කියන්න අවිද්‍යාව තියෙන්නේ ඇඟේ කොතනද? අවිද්‍යාව තියෙන ඇඟේ කොතනද? මොකද ඒක හරියටම හොයාගත්තා නම් චංගල කපලා දැම්ම වැඩේ ඉවරයි හරියට. කකුලේ තියෙන නම් කකුල කැපුවා නම් හරියට. එහෙනම් අපි හොඳටම දන්නවා පින්වතුනි මේක ඇඟේවත් හිතේවත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේක දැනුමක්. මෙන්න මෙහෙම ඒවා තියෙනවා කියලා අපි දන්නවා. දැනුමක්. ඒකයි මේක ගස්කොලන් වලට නැත්ති පින්වතුනි. මොකද මේ දැනුම දරා ගන්න සිත් ක්‍රමයක් නැහැ නේ ඒගොල්ලන්. දැන් ඔබ දන්න දේවල් කොහෙද තියෙන්නේ? අපි කියන හිතේ තමයි තියෙන්නේ. يعني හිත ඇසුරු කරගෙන තියෙනවා මිස කොහොමවත් ගත ඇසුරු කරගෙන නැති බව අපි දන්නවා. ඒක පිළිගන්න ඕනේ හැම ගත ඇසුරු කරගෙන නැහැ. හිත ඇසුරු කරගෙන තියෙනවා කියලා අපි දන්නවා. එහෙනම් මේ අවිද්‍යාව කියලා කියන්නේ හිත ඇසුරු කරගෙන පවතින දෙයක්. ඒ තමයි තියෙන නොලෙජ් එක. වැටුණාද? අවිද්‍යාව කියලා කියන්නේ එහෙනම් පින්විතනේ අපි එක දැම්ම විකෘති කියන්නේ නැතුවෙමු. ඇයි? අරිහතුන් වහන්සේ පුතක් ජන වෙන්න යනව නෙවෙයිනේ. නේද? පුතක් ජන හෝ සේක පුද්ගලයෝ අරිහත් වෙන්න යනවා. ඒක නිසා අපි හිතාගමු නොලෙජ් එකක් ඒක. දැනුමක්. දැනුමක් තියෙනවා. ඒක හොඳද නරකද කියන එක අපි තීරණය කරමු පස්සේ. ඒක කළා අපි ඒකට ඊට පස්සේ අවිද්‍යාවද විද්‍යාවද කියලා දාගමු. මුලමින්දලයන් දැන් මගේ හැකියාවේ මට්ටමට උප්පරිමෙන් මම මේක තේරුම් කරන්න හදනවා. එතන අද හැකියාවේ මට්ටම ඔච්චරයි. ඉස්සරහට තමයි හැකියාව වෙනසෙ ඔබගේ පිනට. මට තේරෙනවා මේක පිනට. මම මේ උත්සාහ කරන්නේ මට අවබෝධ වෙන දේ ඔබට අවබෝධ කරවන්න. මේක බැරි වුණොත් අපි ඊළඟ කේහරි කරමු. පුළුවන් තරම් දෙන්නම්. ඔබගේ ආව තමයි ගොඩක් වැඩ තියෙනවා. ඔබ ගාව තමයි මේක අවබෝධ කරගන්න මහා ශක්තියකින් කටයුතු කරන්න ඕනේ. එතකොට එහෙනම් බලන්න සංගතනේ ඔන්න ඔය දැනුමක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ යම් යම් දේවල් ආස්වාදයි සැපයි සාරයි කියලා ඔබ ගාව තියෙන දැනුම භුක්තියට ගැනීම උදෙසා ඔබ ජීවත් වෙනවා. ඒක දැන් තර්කකින් තොරව සියලු දෙනාට වැටුණාද? එතකොට මේ ආස්වාද සැප සාර දෙන්නේ මේවා. මෙන්න මේවා මහා දුක්සහගතයි. එහෙනම් මේ දුක්සහගත දේවල් වලින් මක් වෙලා ඉන්නද? අයින් වෙලා ඉන්න කටයුතු වෙනවා. දුක්සහගත දේවල් වලින් අයින් වෙලා ඉන්න කටයුතු වෙනවට වඩා සිද්ධ වෙන්නේ මොකද්ද? හැමදෙස්සෙම සැපසහගත දේ ලබා ගන්න කටයුතු කරනවා. ඒ උදෙසා ජීවත් වෙනවා. එහෙනම් ජීවිතය කියලා කියන්නේ පිළිගන්නේ මහා පුදුම සුන්දර දෙයක් නෙමෙයිද? අලිහත් වෙන්න එපා. ඔබ උත්තර දෙන්න. දැන් ලැජ්ජද පිළිගන්නේ පන්තිලකට ඇවිදලා ඔබගේ ඇත්ත යථාර්ථය කියන්න. එහෙම වෙන්න ඕනේ. මේ ජීවිතය කියන්නේ බොහොම සුන්දර දෙයක් නෙමෙයිද? ඇයි තමන් කැමති දේ භුක්තිය පිණිස ජීවත් වෙන එක පිළිගන්නේ? මොනතරම් සුන්දර දෙයක්ද? හොඳට කල්පනා කළා බලන්න. දැන් ඔබ මේ මං කියපු දේවල් අහලා මේ දැන් කාලයක් තිස්සේ ඉඳලා දැන් ඔබගේ ඔළුව එක පැත්තකට නැඹුරු වෙලා තියෙන්නේ. නවත් එහෙම නැතුව දෙන්නේ ඇත්ත ස්වභාවයෙන් ගත්තොත් එහෙම ජීවිතය කියන්නේ මොනතරම් සුන්දර දෙයක්ද? ඔබ අලුත් අවුරුද්දට ඔබට අලුත් ඇඳුමක් කවුරු හරි කෙනෙක් දුන්නොත් ඔබ කැමැතිම කෙනෙක් ඔබට අලුත් ඇඳුමක් එහෙම අරන් දුන්නොත් එහෙම දෙන්නේ ඔබට මහා පුදුම සතුටක් එනවද නැද්ද? නිකමල ඉතල බලන්න. ඔබගේ රටේ ඉන්න පුතා ආවා එවිදෙල්ල ඉවරලා ඔබව ෂොපින් එකක්න් ගියා. ගිහිල්ලා ඔබට අරන් දුන්නු රුපියල් 30000ක විතර ඇඳු. මම හිතලා බලන්න මේ අමුතු හැඟීමක් එන්නේ නැද්ද කියලා එවලා. එතකොට හිතනවානේ ජීවිතේ සුන්දරද මෙතරම් කෙනෙක් මෙතන පටන් ගන්නව නේද? ඉතින් මේ ගායක මහත්තුරුන්ට, ලේව ලියපු මහත්තුරුන්ට හැම කෙනාටම දැනিলা දෙන්න පින්වතුනි මේකේ මොකද්ද? සුන්දරත්වය. එහෙනම් ජීවිතයේ සිංහදෙනි සුන්දරයි. ඇයි ජීවිතේ සුන්දර? කැමති දේ භුක්තිය පිණිස තමයි මේක ඔක්කොම කටයුතු වෙන්නේ. කැමති දේ භුක්තියට. මං කොත්තු ගන්න කැමතියි. එහෙනම් ඒ උදෙසා මං ජීවත් වුණොත් මට කොත්තු කෑ හැකි. එහෙම නේද? මම පුඩින් කන්න කැමතියි. එහෙනම් පුඩින් උදෙසා ජීවත් වුණොත් මට ළඟ ළඟම පුඩින් කෑ හැකි. එහෙම නේද? ඩංගල වරු ටික ගෙනාව හැදුව ඔක්කොම කළා මේක කළා ගත්තා කෑවා. එහෙනම් දැන් ඔබට හොඳටම වැටහුණාද මේ අවිද්‍යාව කියලා කියන්නේ තනිකරම නොලෙජ් එකක්. තනිකරම දැනුමක්. එතකොට මේ දැනුමේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ දේවල් ආස්වාදයි සැපයි සාරයි. මට කියන්න සිංහදෙනි ඔබගේ අවිද්‍යාව කියන හાર્ඩ් එක ඇතුලේ හાર્ඩ් ඩිස්ක් තියෙන්නේ මෙමරි එක දාලා තියන්න පුළුවන්. ගබඩා කරලා තියන්න පුළුවන්. ඔය අවිද්‍යාව කියන හાર્ඩ් ඩිස්ක් එක කියලා අපි ගත්තොත් එහෙම ඕක ඇතුලේ සිංහදෙනි ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත පහේවා. දැන් පහේව කිව්වම මෙතන ඔක්කොම දන්නවනේ පහ කිව්වේ මොකටද කියලා? මොකටද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මොකද මේ දේ ඔය පහෙන් තොරව අපිට කතා කරන්න බෑ. මොකද මනට ගෝචර වෙන්නේ ඔච්චරයි. දැන් ඒක මේ හොඩව හැම කෙනාම දැනගෙන ඉන්නවනේ. මොකද දේශනා අද මහන්නාව නම් ඉතින් මට කරන්න දෙයක් නෑ. එහෙනම් ඔය පහ විතරමයි මන්ට ගෝචර වෙන්නේ. එහෙනම් ඔය පහෙන් තොරව මනට කතා කරන්න බෑ කිසි දෙයක්. එහෙමනම් මට කියන්න පිළිදෙන ඔබගේ අවිද්‍යාව කියන හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ එහෙනම් ඔබගේ දැනුම් සම්භාරයේ ඇතුලේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත පහේම කීයක් තියෙනවා? එකයි ගයින් ගයින් එකයි දෙකයි ගයින් ගයින් සත්‍ය නේද ඔකේ නෑ ඔබ දන්න උත්තරේ මොකද්ද අනන්තයි අප්‍රමාණයි අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා වෙනතනේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තා මෙතන මේකේ තියෙන විශේෂත්වය තමයි ඔය ගත්ත ඔක්කොම ඔය හැම පහේ එකම ගහලා තියෙන ලේබලේ මොකක්ද ආස්වාදයි සැපයි සාරයි එතකොට රූප කොච්චර තියෙනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අපිදම අපි ගහලා දෙනවා පෙට්ටි පහ ඒ පෙට්ටි පහේම එළිය ගහලා තියෙනවා ආස්වාදයි සැපයි සාරයි වේදනා ආස්වාදයි සැපයි සාරයි සංඥා ආස්වාදයි සැපයි සාරයි සංකාර ආස්වාදයි සැපයි සාරයි විඥාන ආස්වාදයි සැපයි සාරයි පෙට්ටි පිටින්ම පින්වතුනි ආස්වාදයි සැපයි සාරයි කියලා තියෙනවා දැම්මට කියන්නේ රූප පෙට්ටියේ රූප කොච්චර තියෙනවද අනන්ත අප්‍රමාණ ප්‍රමාණය වේදනා පෙට්ටියේ වේදනා කොච්චර තියෙනවද අනන්ත අප්‍රමාණ ප්‍රමාණය සංඥා සංකාර විඥානත් අනන්ත අප්‍රමාණ ප්‍රමාණය ඔය විදිහට තියෙනවා පිළිගන්නවද එහෙමනම් එතකොට ඔක්කොම පෙට්ටියල ගහලා තියෙන මොකද්ද ආස්වාදයි සැපයි සාරයි කියලා. ඒ කියන්නේ සිංහතුනි මේ නොලෙජ් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ආස්වාදයි සැපයි සාරයි කියන තැන. මෙන්න මේක නිසා සිංහතුනි මෙහි භුක්තිය පිණිස ජීවිතේ පවත්වන්න වෙනවා. මෙහි භුක්තිය පිණිස ජීවිතේ පවත්වන්න වෙනවා. භුක්තිය පිණිස ජීවිතේ පවත්වනකොට විපාක කියන ඒවා පින්වතුනි ඇවිදilla ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. ලොකු දෙයක් කරනවා විපාක කියන කෙනා. දැන් විපාක කිව්වෙ මොකද්ද? පොළු පාරක් කන එක නේද? ඈ? එන. ඇහැට රූපයක් පේන එකත් මොකද්ද? විපාකය. ඇහි රූපයක් ගැටෙන එකත් විපාකයක්. කනට ශබ්දයක් ඇහෙන එකත් විපාකයක්. දිවට රසයක් දැනෙන එකත් විපාකයක්. නහයට ගන්ධයක් දැනෙන එකත් විපාකයක්. හමට ස්පර්ශයක් එන එකත් විපාකයක්. ඒ ඔක්කොම විපාක වලින් වෙන්නේ. දැන් මට විපාකෙට නෙමෙයි ඔබව පේන්නේ. නැත්තම් මම මේ අද බණ කියන්නේ හිටියේ පින්වතුනි සදෙව් ලෝක වාසී පිරිසට. නමුත් විපාකෙට මොකද උනේ? ඔබ තමයි ඇවිදින්න ඉන්නේ. මට ඕනේ මොකද්ද කියන එක අදාළ නැහැ. නමුත් විපාකෙට ඇවිල්ලා තියෙන්නේ ඔබ. ඒ වගේ. ධර්මයන් මේ විපාකයේ පරිසන්දේ. කෙනෙක් ආව පොළොන්නරුව ඉන්නට. තව කෙනෙක් ආව කුරුණෑගල ඉඳලා. තව කෙනෙක් ආව ඕස්ට්‍රේලියාව ඉඳලා. තව කෙනෙක් ආව කොළඹ ඉඳලා. තව කෙනෙක් ආව තවත් කොහේ හරි ඉඳලා. තව කෙනෙක් ගැලේ නිව්සීලන්ත වල ඉඳලා. තව කෙනෙක් ගැලේ ඉංග්ලන්ත වල ඉඳලා. මේ එක පැතිකඩවල වලින් ඇවිදලා එලා මොකද උනේ? දැන් මේ විපාකෙට සකස් කරලා තියෙනවා. ගෙදර ඉන්න බැරුවට මෙහෙත් ඇවිදilla. දැන් මොකද වෙන්නේ? දැන් ඒ විපාකෙට ආයි සකස් වෙලා. එහෙනම් විපාක ශක්තිය කියන එක මිනිස්සුනි මහා දරුණු ශක්තියක්. දැන් මේ වෙලාවේ පින්විතනේ සක්‍රදේවේන්ද්‍රයව මට දැర్శණය වෙන්න විපාකයක් එන්න තියෙනවා නะ. සක්‍රදේවයන්ට පණපුල් වාසනේ ඉල්ලුණත් බෑ නතර කරගන්න. එක්ක මට එහෙ යන්න වෙනවා. නැත්නම් සක්‍රදේවයන්ට මෙතනට එන්න වෙනවා. ඇයිදilla මට පේන්නත් සිද්ධ වෙන්න වෙනවා. විපාක කියන්නේ ඒ තරම් දරුණුයි. එහෙනම් පින්විතනේ මේ අපි කැමැත්ත නෙමෙයි මේ වෙලා තියෙන්නේ. මේ වෙලා තියෙන මොකද්ද? විපාකයි. මේ අපේ කැමැත්ත නෙමෙයි මේ වෙලා තියෙන එක. මං කිව්වේ මගේ කැමැත්ත තිබුණේ සදෙව් ලෝක වාසීන් අද මෙතනට එයි කියලා. නේද? සදෙව් ලෝක වාසීන් නෙමෙයි ඔබයි ඇවිදලා තියෙන්නේ. වැටුණාද? එහෙනම් මේකදනි විපාකය කියන එක හරි දරුණේ. අරිහතුන් වහන්සේව නොමරා මරන ජීවත් වෙන කාලෙදී කවුරු විසින්ද? විපාකය විසින්. විපාකය කියන්නේ මහා භයානක දෙයක්. කියන්නේ හැට රූප දකින්නවා කියන එක මහා භයානක දෙයක්. නමුත් අරිහතුන් වහන්සේ හැට රූප දකින්නවා කියන එකේ තියෙන පාප විපාක කියන පැත්ත, නරක විපාක කියන පැත්තේ මිදිලා ඉන්නේ. උන්වහන්සේට ඒක උපේක්ෂාතර උපේක්ෂා විපාකයක් විතරයි. උන්වහන්සේට සිංහදෙනි පාප හෝ පුණ්‍ය හෝ විපාක කියලා පරිසම් දෙන්න මොකක් විතරද? මේ ශාරීරික දැනෙන ඒවා විතරයි. අනිත් ඒවා එකක්වත් උන්වහන්සේට එහෙම පරිසම් දෙන්නේ නැහැ. මොකද හේතුව උන්වහන්සේ අරිහත් ඵලයේ පූර්ණ කරගත්ත දවස වෙනකොට උන්වහන්සේට ගොඩාක් ඒවා දින්න විපාකවලිනුත්. විපාකවලිනුත් ඉතුරුනේ තව, ඒ කියන්නේ පාප විපාක පැත්තෙන් ඉතුරුනේ තව බොහොම පොඩ්ඩයි. ඒ තමයි කයට දැනෙන ටික. මනුස්සයෙක් චොප්ප වෙලා තියෙනවා ඔබ දකිනවා. ඔක පුණ්‍ය විපාකෙද පාප විපාකෙද ඔබට වෙන්නේ? පාප විපාකෙටයි. ඔක දැක්කට පස්සේ ඔබ හරි දිස්සපින් කන්නත් බෑ, මතක් වෙනවා රැට හු තියෙනවා රැට. ඒක ඔබ මතක් වෙනවා. හරි හතුන් ආන්දර ගානක්වත් නෑ. පාර යනකොට නියම් කූඹියක් ඉන්නවා දැක්කා වගේ තමයි උනා. එහෙනම් ඒක උනාදිර පාප විපාකයක් විදිහට ඉන්න බෑ. එහෙනම් ආවේ මොකක් විදිහටද? විපාකයක් විදිහට. ඒක උපේක්ෂාතර උපේක්ෂා මට්ටමේ දින විපාකයක් විදිහට ආවා. රටවනාද? නම් ලෝක සත්‍යයට එහෙම ඒවා නැහැ බින්දුතේ. ලෝක සත්‍යයට යමක් දැක්කොත් එක්ක සැපයි එක්ක දුකයි. නැත්තම් පෙලිල්ලක් විතරයි. හරි. දැන් ඉස්සරහට එනවා. එහෙමනම් බින්දුතේ දැන් අපි හොඳටම දන්න කාරණාවක් තමයි මේ විපාක කියන ඒවා බින්දුතේ බොහොම දරුණුයි. ඒ විපාක ඒ අවස්ථාවේදී ඒ සමනන්තරයේ හැදුනන ඒ විපාකයේ උදෙසා එන අනන්තරේ බහිනවා. ඒක දැන් ඔබ දන්නවා. කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ කියන එක පිටින්දේ පරිත්‍ය සමුප්පාදේ එකක් එකක් නැරේ දෙනවා. නමුත් අපි ඒව පස්සට දෙමු. ගොඩාක් අලංකාර කරන්න ගිහිල්ලා බලියක් කරගත්තොත් එහෙම මේක කරන්න බෑ කියන දේ අපි පුළුවන් තරම්. දැන් මම ඔබට රාග පරිත්‍ය සමුප්පාද, දේශ පරිත්‍ය සමුප්පාද, මෝහ පරිත්‍ය සමුප්පාද, විචිකිච්ඡා පරිත්‍ය සමුප්පාද, ලෝභ පරිත්‍ය සමුප්පාද, අලෝභ පරිත්‍ය සමුප්පාද පරිසම්පාද තියෙනවා පින්වදේ. මේක මහා සාගරයක්. නමුත් මම ඔය එකක්වත් ඔබත් එක්ක කතා කරන්නේ නැහැ දැම්ම පින්වදේ. මොකද ඔබ ඒකට සුදුසු පුද්ගලයෝ නෙමෙයි. නැජ්ජ හිතුණා නේද? මං කියනවා පින්වදේ ඔබ මේ ලංකාවේ ඉන්න ඉහළම උගතා. ඒක මම පිළිගන්නවා. නමුත් පරිසම්පාදයේ කියන මහා ගැඹුරු දහම් සාගරයේ දරන්න පුළුවන් මානසික මට්ටමක් තියෙන කෙනෙක් නෙමෙයි තාම. මේකට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. තමන්ගේ කැපැසිටි එක අඳුනගන්නේ නැහැ. සමහර වෙලාවට වෙන මෙතන ඉන්න පුළුවන් ඉංජිනේරු කොමසාරිස්තුමා. අනිත් පැත්තේ ඉඳගෙන ඉන්නවා ගමේ පොල් කඩන මහත්තයා. සමහර වෙලාවට තේගදෙනි පොල් කඩන මහත්තයාට මේක අවබෝධ වෙනවා. එතකොට ලංකාවේ ඉන්න ඒ බැජ් එකේ ඉන්න සුපිරිම බුද්ධිමතා අනිත් පැත්තේ ඉන්නේ. නැත්නම් යාට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් උගත්කම නෙමෙයි මේකට අදාළ වෙන්නේ. ඒකයි මම කිව්වේ. එතෙමදී මේක තේරුම් ගන්න අවශ්‍ය එක කොච්චරක් තියෙනවද කියලා දකින්න පුළුවන් කාට විතරද? තථාගතයන් වහන්සේට විතරයි. ආසියානුසේ ඥාණයෙන් උන්වහන්සේක දකිනවා. ඒක නිසා තථාගතයන් වහන්සේගේ ටයිම් එක වේස්ට් වුනේ නැහැ පොඩ්ඩක්වත් එතෙමදී. නැහැ දෙතනින් එහාට පහළ වෙද්දී සියලුම අරියතුන් වහන්සේලාගේ ටයිම් එක වේස්ට් වෙනවා සිංහදෙන. එහෙනම් ඉතින් මගේ ටයිම් එක වේස්ට් වෙන එක ගැන අහන්න දෙයක් නැහැ. අරියතුන් වහන්සේලාගේ ටයිම් එකත් වේස්ට් වෙනවා නේද? මොකද ආසියානුසේ ඥානෙ නැතුව පින්විතින් මේක මේ කෙනාට දරන්න පුළුවන්ද බැරිද කියලා තේරුම් ගන්න බෑ. නැවත අපි උත්සාහ කරන්නේ මොකද්ද? මේක තේරුම් ගන්න. හරි. එහෙමනම් දැන් විපාක වලින් මොකද කරන්නේ පින්වතුනි? ඇහැයි රූපයයි ගැටුවා. ඇහැයි රූපයයි ගැටෙනකොට පින්වතුනි දැන් තියෙනවා ප්‍රශ්නයක්. මොකද දැන් චක්කු විඤ්ඤාණ හැදෙන්න ඕනේ. ඒකට චක්කු විඤ්ඤාණ කියලා කියන්නේ පින්වතුනි මනෝ විඤ්ඤාණේ චක්කු අවස්ථාව. දැන් විඤ්ඤාණ හයක් අපිට නැහැ පින්වතුනි. විඤ්ඤාණේ උපදින තැන් හයක් තියෙන්නේ අපිට. එකෙන තැන්කියන්නේ එතන උපදිනවා කියලා එකකුත් නෙමෙයි. විඥානයේ උපදින්න පුළුවන් අවස්ථා හයක් තියෙන්නේ. නැත්තම් මිනිස්සෙක් මැරෙනකොට ඔය කියන්නේ විඥානයේ ගියා කියලා. මොන විඥානයේද ගියේ? එහෙනම් ඇස් දෙක පොට්ට වෙච්ච ගමන් චක්කු විඥානේ ගියා. එහෙම වෙනවද? දැන් අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙනකොටම එයාගේ ඇස් දෙක අන්ධ වුණා. අන්ධ වෙච්ච ගම අන්න ගියා. මොකද? චක්කු විඤ්ඤාණය. දැන් ඒක ගිහිල්ලා බලන් ඉන්න අනිත් අය එනකම්. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙනම් මේ කතා කරන්නේ මොන විඤ්ඤාණය ගැනද? මනෝ විඤ්ඤාණේ චක්කු අවස්ථාව. එහෙනම් දැන් ඇහැයි රූපයයි විපාකෙට ගැටණේ වෙලා තියෙනවා. විපාකෙට බලන්න දැන් විපාකේ තමයි තියෙන්නේ මේ ඔක්කොම කරවන්නේ බලද්දී. ඉතින් අරිහතුන් වහන්සේගේ ඔක්කොම කරවන්නේ කවුද? විපාකේ. අරිහතුන් වහන්සේගේ සීල දේවල් කරවන්නේ විපාකේ. එහෙනම් අපේ කරවන්නේ කවුද? ඒත් විපාකේ තමයි තියෙන්නේ. නමුත් අර මොට්ට වැඩපිළිවෙලක් නිසා වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපිට පස්සේ තේරෙයි. එතකොට තමයි අපි තීරණය කරන්නේ නම් මෙන්න මේක මොට්ටයි කියලා. එතකන් ඕකට අවිද්‍යාව කියන්න එපා. දැන් ඔබ හිතලා බලන්න මේ විදිහට පටිච්චසමුප්පාද චක්‍රයේ අවිද්‍යාව කියන දැනම අවිද්‍යාව නෙමෙයි තියෙන්නේ කියන. පටිච්චසමුප්පාද චක්‍රයේ අවිද්‍යාව කියන්නේ මොකද? ඇත්ත ඇත්ත හැටි නොදැනීමට. එහෙනම් දැන් බලන්න පටිච්චසමුප්පාද චක්‍රයේ අවිද්‍යාව කියන ඔබ කියන්න පටන් ගත්ත ගමන්ම ඔතන මොකද තියෙන්නේ? අවිද්‍යාව. ඔබ කොහොමද තීරණය කළේ ඕක අවිද්‍යාව කියලා? ඇත්ත කියන්නේ ඔය නොලෙජ් එක අවිද්‍යාව කියලා ඔබ තීරණය කළේ. ඇයි ඔකට විද්‍යාව කියුවේ නැත්තේ? ඔය ඔබ කැමතිද? හෙවත් මේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත නොලෙජ් එකක් නෙවෙයි තියෙන්නේ මේකේ. මෙන්න මේක ආස්වාදයි සැපයි සාරයි. මේක ආස්වාදයි සැපයි සාරයි. මේක ආස්වාදයි සැපයි සාරයි. ඔහොම ගත්ත ඔය නොලෙජ් එක. ඔබ කොහොමද තීරණය කළේ ඕක අවිද්‍යාව කියලා? කවුරු කියපු හින්දාද? ඇත්ත කියන්නේ කවුරු කියපු හින්දාද? තථාගතයන් වහන්සේ කියපු නිසා. අවිද්‍යාවට අවිද්‍යාව කියලා නම දාගත්තෙත් පින්වතින් තථාගතයන් වහන්සේ කියපු නිසා. නැතුව අවිද්‍යාව කියන අවිද්‍යාව කියලා දැනගෙන නෙමෙයි. මොකද අපි අවිද්‍යාව කියන අවිද්‍යාව කියලා දැනගෙන නෙමෙයි මෙච්චර කල් ජීවත් වුනේ පින්වතින්. මේ අද ඊයේනේ ඕක දැනගත්තෙ පින්වතින්. අනන්ත සංසාරේ ඉඳලා අපි අවිද්‍යාවට මොකක් කියලා දිතාගෙන ආවේ? විද්‍යාව කියලා. ඒක නෙමෙයි කවුරු හරි ඔබ ඔබ ගිහිල්ලා කිව්වොත් එහෙම ඔබගේ පුතා දුකයි. ඒ පිස්සු කතා ගන්න එපා ඔයි. මගේ පුතා දුක වෙන්නේ මම බලනවා මට කොච්චර සතුටක් ගෙනවද මේ පුත. ඇයි? එතන කවුද අවිද්‍යාව දින්නේ? බුදුහාමුදුරන්ගේ වචනේ පැත්ත කර දාන්න. කවුද අවිද්‍යාව දින්නේ? ඔබට තීරණය කරන්න පුළුවන්ද බුදුහාමුදුරන්ගේ වචන ගන්නේ නැතුව ඒ පුද්ගලයා අවිද්‍යාව දින්නේ කියලා? බෑ. ඔබ කොහොමද කියන අවිද්‍යාව දින්නේ කියලා? එයා කියනවනේ එයා සතුටින් ඉන්නේ කියලා. එනම් මේ හොඳට මතක තියාගන්න. තථාගතයන් වහන්සේ නමක් නැත්තම් බෝධිසත්වයන් වහන්සේ නමක් බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ තමයි අවිද්‍යාව කියන එකට අවිද්‍යාව කියලා නම දුන්නේ. උන්වහන්සේ පටන් ගත්තේ මේ ජරා මරණ දුක. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ මිනිසුන්ට ඇති වෙනවා. මේ සත්‍ය දුකින් දුකට පත් වෙන මොකද්ද මේකට හේතුව? මේ බෝධිසත්වයන් වහන්සේ හිතන්න පටන් ගත්ත හැටි. එතන උන්වහන්සේ කියනවා මේකට හේතුව ජාතිය. එහෙනම් මේ ජාතිය මොකක්ද හේතුව මේ ජාතිය කියන එක? ඒකට හේතුව බව. මේ බෝධිසත්වයන් වහන්සේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නව නම් නෑ. එහෙනම් පින්වදෙනි බෝධිසත්වයන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච වෙලාවේ තමයි අර නොලෙජ් එකට දැම්මේ නම මොකක් කියලාද? අවිද්‍යාව කියලා. අපි ඔක්කොටම කලින් දාගෙන මොකක් කියලාද? අවිද්‍යාව කියලා. ඒකයි මම ඔබට පටන් ගන්නකොටම කියෙන්නේ මෙන්න අපි මේක වණ කරගෙන ඉවරයි. පොඩි කාලේ ඉඳලා එහෙම මෙහෙන් අල්ලගෙන කෑලි අල්ලගෙන ඉඳලා වණ කරගෙන ඉවරයි. ඒක නිසා දැන් අපිට මේක අවබෝධ වෙනවද තේරෙනවද මොකුත්ම වැටහිල්ලක් නැහැ. එහෙනම් කරුණාවෙන් මම ඔබට කියන්නේ අවිද්‍යාවට අවිද්‍යාව නම් කියන්න එපා. ඇයි? තාම ඔබ ඒකට අවිද්‍යාව කියන සුදුසු කෙනෙක් නෙමෙයි. දැන් ඔබ අවිද්‍යාව කියනවා නම් එක්ක මං කියන නිසා නැත්තම් එක්කම තථාගතයන් වහන්සේගෙන් අහගෙන මං කියන නිසා එහෙම නැත්තම් තථාගතයන් වහන්සේ කියපු එක තව හාමුදුරු කෙනෙක් කියපු නිසා එහෙම නැත්තම් පොතක දැකපු නිසා මම තථාගතයන් වහන්සේගේ තීරණය. ඒ කියන්නේ ඔබ තාම සම්මා සම්බුද්ධත්වයට සූදානම් නැහැ. ඔබට කියවන්නේ අපි හැමෝම අඩු වැඩි වශයෙන් සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ අරිහත් වෙන වෙලාවේදී. ඒ කියන්නේ සමාගයේ ස්වංකී වූ ඥානෙ මක් කරගන්න ඕනේ. ස්වකී වූ ඥානෙම මේක තේරුම් ගන්න ඕනේ සිංහදෙනි. වෙනසට තියෙන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ වුණේ තමන්ගේම ස්වභාවයෙන් තමන්මයි යායි වෙන කවුරුත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. මේකට කල්යාණ මිත්‍රයෙක් සම්බන්ධයි. හැබැයි තේරුම් ගන්න ඕනේ කවුද? කවුද? තමන්. ඒ බුදු ගුණ පින්විතනේ 101ක් හෝ 100 දශම ගානක් තමන් තුළ තැම්පත් වෙන්න ඕනේ. එතකොට තමයි අරිහත් ඵලය පූර්ණ වෙන්නේ. මේකනේ අපි ඒ කාලේ කතා කළේ පින්විතනේ සූවිසි ගුණ කියලා කියන්නේ මල් තීතිය වෙන වෙනින්න ඕන එකක් නෙමෙයි. සූවිසි ගුණ කියලා කියන්නේ අරිහත් ඵලයට යන මාර්ගය කියලා. ඒක සංගුණයේ විස්තර කළා පුරුපාලවල් කෑවා ඒකින් එතනින් යන්න අතර කළා අපි නේද? තවත් විස්තර කරන්න ගියා නම් කලිසමක් අඳගෙන තමයි මම කියන්නේ ඒක නිසා අතර කළා දැම්මා. දැන් ඉතින් වැඳ වැඳ ඉන්නයි තියෙන්නේ ඒකට. මේ මිත්‍යා දෘෂ්ටික බලපෑම වැඩි. මොකද මේක මායාවේ ලෝකේ. සැප නැද්ද? ඇත්ත කියලා. ඇත්ත කියන්නේ ජීවිතේ සුන්දරද නැද්ද? සුන්දරයි. බොරු කියන්න ඕනේ නැහැ. ජීවිතේ සුන්දරයි. ඇත්තම කතාව මිනිස්සු බණ අහන්න ඉන්නේ වැඩි හරියක් මෙතන සතර පහේට බයි. පිළිගන්නවද නැද්ද? ඊළඟ අද්දවේ පෙරේතෙක් වෙනවා කියන බයට. ඒකට හරි කමන්නේ බන්ති කහන්න ආව නිසා පින්විතේ දැන් බන්ති ඉගෙන ගත්තා ඒක. අනිත් අය ඒකටත් බය නැහැ ඒකටත් වීරයෝ ඒක නිසා ඒගොල්ලෝ වීරයෝ වෙලා ඉඳලා ඉතින් අර අර ඉන්නමඩ පස් වෙනවා. නමුත් ලෝක සත්‍යය ගොඩාක් පින්විතේ බනහන් නෙන්නේ විශේෂයෙන්ම අපේ. බනහන් නෙන්නේ මොකක්ද? සතර අපායට බයයි. මේක හරි පින්විතේ. මේක වෙන්න ඕනේ එකක්. සතර අපායට බය වෙන්න ඕනේ. සතර අපායට බයයි. ඒක නිසා බනහනවා. මොකද සතර අපායෙන් ගැලවෙන්න. ඒක නේ සමහරු කියන්නේ. සමහර සෝතාපන්න වෙන නම් ඕනේ හැමදෙන්නේ. එතකොට සතර අපායෙන් ගැලවෙන්නේ නැහැ කියන්නේ. ඒ හතයිලු නේද ජීවත් වෙන්න පුළුවන් ආයේ. ඒ කියන්නේ වෙගදෙන මේක හරියට තේරුම් අරන් නැහැ. නමුත් කමක් නැහැ වෙගද. මම කියන්නේ ඒකයි. ලෝක සත්‍යය කොච්චර අඳුරක ඉන්නවද කියලා දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නේ. හොඳයි. එහෙනම් ඔන්න දැන් නවත්තන්න යන්නේ. එතකොට නවත්තන්න කලින් තිත තියෙන තැන බලාගන්න. මම නිර්වාණ සරණ කියන්නේ නැතුව යන්නම්. තිත තියෙන තැන හොඳට බලාගන්න. එහෙමනම් දැන් අපි දන්න කාරණාව තමයි knowledge එකක් තියෙනවා. ඒ knowledge එක අවිද්‍යාව කියලා අපි තාම දන්නේ නැහැ. ඒ knowledge එකේ තියෙන්නේ මෙන්න මේ දේවල්, මෙන්න මේ දේවල්, මෙන්න මේ දේවල් ආස්වාදයි සපයි සාරයි, ආස්වාදයි සපයි සාරයි, ආස්වාදයි සපයි සාරයි කියලා. ඕන knowledge එකේ ওই තියෙන ටික දැන් භුක්තියකට අරගෙන එන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙමනම් ඒ knowledge එකේ තියෙන කරුණු ටික භුක්තියට අරගෙන එන්න පළවෙනිම මූලික වෙන කෙනෙක් ගැන කතා කළා. ඒ තමයි විපාක. විපාක මූලික වෙලා මේක භුක්තියට අරගෙන එන වැඩපිළිවෙලක් තියෙනවා. වැටුණාද? තාම විපාකය කොහොමද කරන්න කියලා කිව්වේ නැහැ. අපි කතා කළා හැයි රූපයයි ගැටෙන්නේ විපාකෙට. තාම එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි කතා කළේ නැහැ. අපි ඒක කතා කරමු විවේකයෙන් පස්සේ. මං ඇහුවාම මොකද්ද අපි කතා කරේ හිටියේ කියලා හරියටම තිතට කියන්න නැත්නම් මොකද වෙන්නේ? එතනින් පිටපැන්නොත් දැන් මේ මන දැන් මේ ඔබට කෙලින්ම පින්විතනි අරිහත් වෙන්න ඕනේ ටික කියන්න හදන්නේ. හැබැයි පොඩ්ඩක් හරි පිටට පැන්නොත් එහෙම කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න පරිස්සමෙන් මතක තියාගන්න දැන් මොනවද කතා කරන්නේ කියලා. හරියටම තිතට ඒ ටික කියන්න ඕනේ මට. මං අහනකොට එන හරීම ට්‍රැක් එකේ මේ ට්‍රැක් තියෙන්නේ පිංගදෙන හරි CD එක ට්‍රැක් වගේ මතක තියාගන්න. මිලිමීටර් 0.01 විතර පරතරයක් තමයි ට්‍රැක් දෙකක් අතර තියෙන්නේ. එහෙනම් ඔබගේ ඇකියුරසි එක ගොඩාක් බලපානවා. මේකම හරියට කතා කරගන්න. එහෙනම් දැන් තේරුණාද මොකද්ද කියන එක? දැන් මම අහපු ගමන් මට ඒක කියලා මාව හරි ට්‍රැක් එකකට ගන්න ඕනේ. හරිනේ? ඔබට ඒක කරන්න පුළුවන් වෙන්නේ නැද? නැත ඉතින් ඊහට වැඩක් නැහැ නේ කළා. ඒක උදේ ටික තේරුනේ නැහැ. එහෙනම් ඉතින් අවතරික වැඩකුත් නැහැ. හරිනේ? සූදානම් නේ නැහැ. හරි. එහෙනම් අපි බුද්ධ පූජා දානමය කටයුතු සඳහා සූදානම්. ඒ වගේම මේකදී දානමය කටයුත්තේදී ඔබ දන්නවා ඔබට පින් කරගන්න පුළුවන් අවස්ථාව උපරිමෙන් සම්මා සම්බුදු රජාණන් වහන්සේට කරන බුද්ධ පූජා. ඔබ දන්නවා මේ විදිහ හොඳට මේ ගොඩ යන්නේ උන්වහන්සේ නිසා. මම ඒකයි ඔබට කියන්නේ පින්වදනේ. දන ගගා උන්වහන්සේගේ නමින් හදපු ගල් පිළිම ලෙව කෑවත් මදි පිංගදේ ඒ තරම්. මහා දෙයක් අපේ ජීවිතවලට උන්වහන්සේ ලබා දීලා තියෙන්නේ. ඔබට තේරෙන්නේ මේවා තේරිච්ච දවසට පිටින් අපි මොන තරම් මුලාවකද හිටියේ කියලා. මොන තරම් මුලාවකද හිටියේ කියලා. වෙනදින දවසින් දවස තේරෙනවා තථාගතයන් වහන්සේ මගේ ජීවිතේ දීපු තෑග ගැන. දවසින් දවස මට වැටහෙනවා. මේ අවුරුද්දකට කලින් තිබ්බට වඩා කෝටි ගුණයක් වැටහිලා තියෙනවා වෙනදින දැන්. ඒක නිසා ඒ උත්තරීතර තථාගතත්වයේ උදෙසා ඒ උන්වහන්සේට කරන ගරුගුණ පූජා සත්කාර මහා ගරුගුණ හිදකින්ම කරන්න නිතර ආර්ය උපාද කමා කරගන්න ඔබ කරන ගමන් ඒ කරගෙන ඉඳෙනේ ඒ වැනුත් ඵල ප්‍රයෝජනයක් ගන්න ඒ වගේම දවල් දාන ගන්න වෙලාවේදී පමණ ඉක්මව දාන ගන්න යන්න එපා මොකද දවල්ට ඔබට නිින්ද ගියොත් එහෙම උදේ දෙතුන් දෙනෙක් නිදාගෙන හිටියා කරන්න දෙයක් නැහැ එතන ඒ බලන්න ගෙදර ගිහිල්ලා වීඩියෝ එක හරි අහගන්න ඔය අන්තර්ජාලයට දාන එක හරි පරිස්සමෙන් දවල් වරුවේ නිින්දයයි අපරාධේ නිින්ද කියලා. තමයි මේක දේශනා කරන්න වෙන්නේ නැති වෙනදනේ. ආසන්න බොහෝ අද්දැබුළු ගුරුවරයෙක් වෙලාම ඉන්නේ නැත්තේ. මේක තේරුම් ගන්න බෑ වෙනදනේ ලේසියෙන්. ඒකයි මම ඔබට කියන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න. කරගන්න වෙන්නත් ඒක ඔබගේ දුර්වලතාවයක් වෙනදෙන එකට මට කරන්න දෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවසනසී පැමිණ වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.